දෙදහස් දාසේ වසරේ පස්වෙනි මාසේ දොළොස්වෙනිදා භාවනා වැඩසටහන. මේ වැඩසටහන සිදු කරන්නේ දහම් පාසල් ගිහිල්ලා ශීලයාලේ ගිහිල්ලා හිමන්තට විවිධ වෘත්තීන් ලැබිලා බොහෝ පොතපත පරිශීලනය කරලා පොහොයට සේ සමාදන් වෙලා පන්සල් ගිහිල්ලා වගේ යම් සංවර්ධනය දැනුමක් ඇති කරගත්තා ඊට. මොකද මට ඒ ඇයිට ආයි මුල ඉඳලා පැහැදිලි කරන්න ඕනේ නැහැ. මොකද්ද පටිච්ච සමුප්පාදය කියන්නේ? මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? මොකද්ද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? මොකද්ද සත්‍තිස් මොදිපාක්ෂික ධර්ම කියලා ආයි කතා කරන්න දෙයක් නැහැ. ඒ දන්න අවබෝධය අපිට පරමාර්ථයක් බවට පරිවර්තනය කර ගැනීම උදෙසා වන දේශනයක්. එතකොට ඒ කුඩා ළමයින්ට පැහැදිලි කරනා වගේ එක පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. මොකද දැනුවත් වෙච්ච පිරිසක් පිළිබඳව අවබෝධයක් තියෙන පිරිසනේ. ඊට පස්සේ තව විශේෂ කාරණයක් තමයි අවබෝධයේ පිරිස පවතින ධර්මය එහෙම හිතලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොතලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්ලෑන් කරගෙන ඇවිල්ලා කාලසටහනක් හදාගෙන ඇවිල්ලා ගාථා ටිකක් පාඩම් කරගෙන ඇවිල්ලා කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. ඒක කියවෙනවා. මං හිතලා කියන්න ගියොත් කියන්න බෑ. හිතලා කියන්න ගියොත් කියන්න පුළුවන්. අපි අර පාසල් විෂය පද්ධතියක් තියෙන පොතක් වගේ අරගෙන ගුරුවරු උගන්වන්නේ ආන්නේ වෙන ඉගැන්වීමක් කරන්න පුළුවන්. හිතලා ඇවිල්ලා ප්ලෑන් කරගෙන ඇවිල්ලා නෝට්බුක් එකක් අරන් ඇවිල්ලා අර ගුරුවරු උගන්වනවා වගේ වැඩ කරන්න පුළුවන්. හැබැයි මේක ඊට වඩා එහා දෙයක්. ඔයත් තේරුම් ගන්නවා. එතකොට ඔයත් හිතන්න පුළුවන් මේ පුංචි ආවුරු කොහොමද කරන්නේ? මේක මහාචාර්යවරු කරන වැඩේට වඩා වෙනස් වැඩක්. ගුරුවරු ගන්නනට වඩා ඒ උගන්වන ක්‍රමයට වඩා වෙනස් ඉගැන්වීමක්. ඒ ඇත්ත මොනවද උගන්වන්නේ? ඒ ඇත්ත උගන්වන්නේ සංඥා. නේ, ඒ ඇත්ත උගන්වන්නේ රූප, වේදනා, සංස්කාර, විඥාන පිළිබඳව ඒවට ඔබවා ගන්න, ඒව මතක තියාගන්න, ඒව ධාරණය කරගන්න, ඒව ආවර්ජනා කරන්න කිය කියා තමයි ඒගොල්ලන්ගේ බලපෑම. ඒක නෙමෙයිද? ගුරුවරුන්ගේ බලපෑම, මහාචාර්යවරුන්ගේ බලපෑම, කතිකාචාර්යවරුන්ගේ බලපෑම ඕක. ඒක සම්මුති කාරණයක් ඇටියෙදි ඒක එහෙම වෙන්න ඕනේ. ඒක සම්මුතියේදී ඒක ක්‍රියාත්මක කරන්න තියෙන්නේ සම්මුතියේදී. අහන්න තියෙන්නේ, ඉගෙන ගන්න තියෙන්නේ සම්මුතියේදී, ක්‍රියාත්මක වෙන්නේ සම්මුතියේදී. නමුත් මේ ලෝකෝත්තර ධර්මයේ පිළිතුරු අහන්න තියෙන්නේ පරමාර්ථයේ, ක්‍රියාත්මක කරන්න තියෙන්නේ පරමාර්ථයේ. ඒ නිසා මේක සම්මුති මාවතක් නෙවෙයි. සම්මුති මාවතක් නෙවෙයි. මේ ධර්මයේ අහද්දී තියෙන ප්‍රධානම දේ තමයි නොඇසූ දෙයක් පිළිබඳව පළමු වතාවට අහනවා වගේ ගතියක් දැනෙනවා. මොකක්ද ඒ ගතිය? ඒ ගතිය තමයි නොතේරෙන ගතිය. සෑහෙන ගතිය තමයි තේරෙන ගතිය. අපි කවදාවත් නොගියපු ගමක් පිළිබඳව කවුරු හරි කෙනෙක් කියන්න පටන් ගත්තත් අපිට ඇති වෙන්නේ මොකද? සමාන සමාන රූප හිතේ නැවුනට නොතේරෙන ගතිය, විචිකිච්ඡාව, අපහැදිලිකම. තේරුම් ගන්න ගියාම නිදිමත ගතිය ඔක්කු වෙනවා. ඒක කමන්නේ. හැබැයි ඒ මග වීරයෙන් සාහයෙන් තේරුම් ගන්න මහන්සි වෙන කෙනා තමයි කවදාවත් හරි ඒ නොතේරෙන ගම ඇස් දෙකෙන් දකින්නේ. ඒ වගේම තමන්ටත් මේ ජීවිතය තුළ යථාභෝධයක් කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපි ඉගෙන ගන්නවා මේ ඇස, මේ ඇසේ ක්‍රියාවලිය, මේ කන, මේ කනෙහි ක්‍රියාවලිය, මේ සිත, මේවා තමයි චිත්ත ප්‍රභේදන. අපි ධර්මය අපි ඉගෙන ගත්තා. එහෙම ඉගෙන ගත්තාම ඒක හරියනවා. ඒක ඒ සියල්ලටම අපිට කියනවා ඒක අපේ දුක හඳුන ගැනීම කියලා. එහෙමත් නැත්නම් මේ අපේ සමස්ත ක්‍රියාවලිය සිදුවෙන්නේ කෙසේද යන්න පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම කියන පළවෙනි පියවර. මේක දුක තියෙන්නේ කොහොමද, ඒක හැදෙන්නේ කොහොමද කියලා පළවෙනි පියවර. ඊළඟ කාරණේ හැදෙන්න අපි අවබෝධ කරගන්න ඕනේ නිරෝධයයි නිරෝධ මාර්ගය. දැන් නිරෝධයයි නිරෝධ මාර්ගයයි අඳුරගෙන වැඩක් නැහැ. අපි නිරෝධයටපත් වෙන්න ඕන. ඒ නිරෝධ මාර්ගයේ අපි ගමන් කරන්න ඕන. මේක ආහාර පං පිගානක් කියලා දැනගෙන වැඩන්නේ අනුභව කරන්න ඕන පරිපූර්ණ. මේ බෙහෙත් කියලා දැනගෙන වැඩන්නේ මේ බෙහෙත් අපි පාන බොන්න ඕන, පානය කරන්න ඕන, සුවපත් වෙන්න. ආන් ඒ වගේ අපි නිරෝධයටපත් වෙන්නේ කෙසේද? එහෙම උමනාවක් ඔබට ඇත්තෙන්ම තියෙනවා. අපි පුරුදු වෙලා තියෙන අපිට නිරෝධය වෙන්න බෑ. අපිට තියෙන්නේ හැමදාම දැනුවත් වෙන්න පමණයි. නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ මේ ආත්මෙ නෙමේ. ඒක ප්‍රාර්ථනාවක් ඇතුළත තියාගෙන ඉඳලා ලබන ආත්මෙ. ලබන ආත්මෙත් නෙමේ, මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙච්ච දවසක. නේද? එහෙම තියාගන්න එපා. මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒගොල්ලන්ගෙන් අහුවාම මේ භවයේදී නිවන් දකින්න පුළුවන්ද කියලා? බෑ. එතකොට මේ ගෞතම බුද්ධ ශාසනය ආයි මැරලී පුදුනත් මේකමනේ තියෙන්නේ. එසම මේ කාලය තුළම නිවෙන්න තමයි අවශ්‍ය කරන්නේ. නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ නිවෙන්න අවශ්‍ය කෙනාට පමණයි. නිවෙන්න අවශ්‍ය නැති කෙනෙකුට නිවන් දකින්න බෑ. ඇත්තටම ඔබට නිවන් දැකීමේ අවශ්‍යතාවය තිබෙනවාද? ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ මේ සියලු කලමනා අත්හරින්නට කැමතිද? ඒ කියන්නේ ඔබ හම්බ කරගත්ත සියල්ල සතයක්වත් ඉතුරු නැතුව ඔබ අත්හරින්න කැමතිද? නිවන් දැකීම සඳහා සතයක්වත් ඉතුරු නැතුව අත්හරින්න කැමතිද? එතකොට දැනෙන්නේ මොකක්ද? දැන් මෙතෙක් කාලය අපි සුවයක් එකතු කරගන්නවා නේ. මොකක්ද එකතු කරගත්ත සුවය? අත්ති සුවය. දවසින් දවස පොඩි කාලේ පොඩි කැටේට එකතු කරලා අත්ති සුවය එකතු කරන්න පුරුදු කරනවා. සතෙන් සතේ, රූපයෙන් රූපයෙන් එකතු කරලා දැන් දෙන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ අපි සල්ලි විතරක් නෙමේ හැම දෙයක්ම එකතු කළා. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, චේතනා අපි එකතු කළා. දෙකටම එකතු කළා. දැන් වේදනා ස්කන්ධයක් වෙනවා. රූපස් ඛණ්ඩයක් හැදෙන තියෙනවා. සංඤාස් ඛණ්ඩයක්. සංඛාරස් ඛණ්ඩය, විඤ්ඤාස් ඛණ්ඩයක් කොන්න හැදලා තියෙනවා. කඳු කොටක් හැදලා තියෙනවා. මේ ඛණ්ඩට දැන් යට වෙලා ඉන්නේ. කොහොම ඛණ්ඩට යට වෙලා ඉන්නකොට කිව්වොත් බාහිර මොඩේ කියලා සාහන. මොකද මම මේ උත්සාහ කරේ ඥානවන්තයෙක් වෙන්න. ජීවිතේ පුරාම උත්සාහ කරේ ඥානවන්තයෙක් වෙන්න. කවුරු හරි කිව්වොත් ඒ මොඩෙක් කියලා මොකද කියන්නේ? මොඩයන්ව ප්‍රතිචාරය ලබා දෙන්නේ ඒ වගේ නිගුණයකින් සැරට. හැම දෙයකින්ම ඉස්තරම් වෙන්න බැලුවා. ජ්‍යෙෂ්ඨයෙක් වෙන්න බැලුවා, විශිෂ්ටයෙක් වෙන්න බැලුවා, අග්‍ර කෙනෙක් වෙන්න බැලුවා. ඔබ හරි දුප්පතෙක් කියලා දැනගන්නට ඉඩ තියන්න අපි කැමතිද? දුප්පත් කියලා දැනගන්න ඉඩ තියන්න කැමති නැහැ. අපි නිතරම කැමති අපි පෝසන්. අපි අවලස්සනයි කියලා පෙන්න ඉඩ තියන්න කැමතිද? නෑ. නිරන්තරයෙන් අපි කැමති අපි ලස්සනයි. මේ ඔක්කෝම මේව සිදු කරන්නේ ටිකයි මතක් කළේ. කවුද මේ ඔක්කෝම සිද්ධ කරන්නේ? මේ මනුෂ්‍යයා. මේ පුතංජන සත්වයාගේ අවාසනාව මොකක්ද? මේ පුතඥන සත්‍යයා බලාපොරොත්තු වන දේම සිදු නොවි, බලාපොරොත්තු නොවු දේම සිදු වෙන එකයි. වැඩේ ඇත්තද නැද්ද? බලාපොරොත්තු නොවු දේ සිදු වෙලා බරත් තමන්ගේ බලාපොරොත්තු මිස්ත වෙන්නේ නැතුව බලාපොරොත්තු නොවන දෙයමයි සිද්ධ වෙන්නේ. සින්දු පුත්‍රයනි, සිතු දේ නොම වේ, නොසිතු දෙයක් වේ. ලෝදම් කරගෙනවා කියලා නේද? එතකොට හැමදාම මිනිස්සුන්ට මොකද වෙන්නේ? සිතු දේ නොම වේ, නොසිතු දෙයක් වේ. ලස්සන වෙන්න හැදුවා, ලස්සන වෙන්න බැරි වුණා. පෝසත් වෙන්න හැදුවා, පෝසත් වෙන්න බැරි වුණා. ආඩම්බර වෙන්න හැදුවා, ආඩම්බර වෙන්න බැරි වුණා. සතුටෙන් ඉන්න හැදුවා, සතුටෙන් ඉන්න බැරි වුණා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේ දේවල් මේ විදියට සිද්ධ වන්නේ? සම්මා දිට්ඨිය නැති නිසා, සම්මා සංකප්පය නැති නිසා, සම්මා වාචා නැති නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිපදින්නේ නැති නිසා තමයි මනුෂ්‍යට තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. බලන් ධර්ම අවබෝධ කරගත් උතුමාට ලෝකෙන්නේ ලැබෙන දෙයක් නැත. අහිමි වෙන දෙයක් නැත. ලැබෙන දෙයක් නැත, අහිමි වෙන දෙයක් නැත. ඇයි කෙනෙකුට ලැබෙන්නේ නැත්තේ, අහිමි වෙන්නේ නැත්තේ? ලෝකේ යම් කෙනෙකුට ලැබීමක් නැත්නම් අහිමි වීමකුත් නැත්නම් ඒකට හේතුව මොකක්ද? හරි, ඒකයිම නෙමෙයි නම් කෙනෙකුට ලැබීමක් තියෙන්න, අහිමි වීමක් තියෙන්න හේතුව මොකද්ද? කෙනෙකුට ලැබීමක් තියෙන්න නම්, අහිමි වීමක් තියෙන්න නම් එතන ඉන්න ඕන මම ඉන්න ඕන. කෙනෙකුට ලැබීමකුත් නැත්නම් අහිමි වීමකුත් නැත්නම් එතන පවතින්නේ මම නැති ස්වභාවය. මම නැති ස්වභාවය. මේ ධර්ම කියලා කියන්නේ හරි පුදුමයි කියන්නේ පින්නතුනේ මේ. දැන් අවබෝධ කරගත්ත කෙනෙකුට වුණත් හිතලා වමනාවට හදිස්සියෙන් ධර්මයේ තුල පිළිටන්න බෑ. උවමනාව කියන එක තියෙන තාක්කල් ධර්මයේ පිහිටන්නේ නැහැ. මනස ස්වභාවයෙන්ම ස්වභාවයට පත් වුණාම තමයි එතන මනස පිහිටන්නේ. ධර්මයේ දේශනා කරද්දීත් ඒක එහෙමම තමයි. ඒක උවමනාව උනාට කෙනෙකුට කියන්න බෑ. උවමනාව කියන එකෙන් තොරව තමයි ඒ ධර්ම කියන එක ගලා යන්නේ කියන්නේ. එකෙන් අදහස් වෙන්නේ කුමක්ද? මමත්වය තුල පිහිටා පිළිපදින්න හෝ වඩන්න හෝ පුළුවන් දහම නිසන්න හෝ අසන්න හෝ පුළුවන් දහමක් නොවේ. මමත්වයේ තුල පිහිටා අසන්න බැරි දහම. දැන් මේ විදියට කියවෙනකොට අමුතු වෙන දේශනාවන් වලට වඩා වෙන රසයක් උඩ නැගෙනවා, ධර්ම රසයක්. හැබැයි අර වෙන ඉගැන්වීමේ ක්‍රමයට කියොත් එහෙම රසෙ ගොඩ නැගෙන්නේ නැහැ. ඒ ගුණය හැදෙන්නේ නැහැ. හැදෙන්නේ දැනුම. දැන් හැම දේශකෙක්ම ශ්‍රාවකයා තුල දැනුම ඇති කරවන්නේ. ඒ ආර්ය ධර්මයේ ආර්ය ශ්‍රාවකයේ යුතුකම දැනුම අලන්න. දැනුමින් තමයි තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස අසංවර වෙලා තියෙන්නේ. එක්කෙනෙක්ගේ දැනුමට තව කෙනෙක්ගේ දැනුම සතුරුයි. එක්කෙනෙක්ගේ ආගමකට තව කෙනෙක්ගේ ආගම සතුරුයි. එක්කෙනෙක්ගේ ජාතියට තව කෙනෙක්ගේ ජාතිය සතුරුයි. දහමක් ගොඩ නැගෙන්නේ ඒගොල්ලෝ අතර කවදාවත් නැහැ ભેද ගොඩ නැගෙන්නේ. ධර්මය කියන තැන ඇත්තේ මොනවා ભેද තියනවද? එතන ભેද නැහැ. වාද නැහැ, ભેද නැහැ. දැන් ඔබ සිටින්නේ කොතනද? වාද නැති, ભેද නැති තැනකද? එහෙම නැත්නම් වාද ඇති, ભેද ඇති තැනකද? ධර්මයේ තේරුම් ගන්න බෑ, වටහා ගන්න බෑ, රැගෙන යන්න බෑ, වෙනස් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි මේ මාගේ බුද්ධ ශාසනය සතර මහා ධාතුන්ගෙන් විනාශ වෙන්නේ නෑ කියනවා. විනාශ වෙනවා නම් විනාශ වෙන්නේ මේ ධාම ධාමී කියලා ඉවරලා අධර්මයේ ප්‍රකාශ කරන මෝග පුරුෂයන්ගෙන් කියනවා. අනාගතේ හිස් පුරුෂයන්ගෙන් තමයි මේක ඇති වෙන්නේ කියනවා. සතර මහා භූතයන්ගෙන් මාගේ ධර්මය විනාශ වෙන්නේ නැහැ කියනවා. අපි හදාගත්ත ගේතොර වඳ පිටි ඉලකනම් මේ ශරීර ඔක්කොම විනාශ වෙන්නේ මොන හේතුවෙන්ද? සතර මහා භූතයන්ගේ ව්‍යාකූලත්වයේ හේතුවෙන් තමයි, වෙනස් වීමේ හේතුවෙන් තමයි. විනාශයටපත් වෙන්නේ. නමුත් ධර්මයෙන් සතර මහා භූතයන්ගේ විනාශ වෙන එකක් නෙමෙයි. ධර්මයේ පවතින සතර මහා භූතයන්ගෙන් තොරවයි. සතර මහා භූතයන්ගෙන් තොරව දැකපු දෙයක් ඔබ තිබෙනවාද ලොව? සතර මහා භූතයන්ගෙන් තොරව දැකපු එක දෙයක් හෝ තිබෙනවාද? ලෝකේ ඔබ දැකපු දෙයක් තියෙනවද සතර මහා භූතයන්ගෙන් තොරව? හොඳයි, කල්පනා කරන්න ටික වෙලාවක් හොයන්න, මට උත්තරයක් ලබා දෙන්න. සතර මහා භූතයන්ගෙන් තොරව දුටු දේ මෙන්න මේකයි කියලා හොඳට සම්මර්ෂණය කරන්න, හොයන්න. සතර මහා භූතයන්ගෙන් තොරව ධර්මතාවය කුමක්ද කියලා තේරෙන්නේ නැනිකේ. තේරෙන්නේ නැති නිසා තමයි හොයන්න කියන්නේ. පරීක්ෂා කරන්න, විදර්ශනා කර බලන්න ටික වෙලාවක් සම්සුන් කර. මුක්ති රසය සහ විමුක්ති රසය අයිතිය ඇත කියන ලෞකික රසය සහ විමුක්ති රසය, නැත්නම් නප්ති සුඛය කියන ඒ විමුක්ති රසය. දැන් කියනන්නේ ගිහියාට අත්ති සුඛය. පැවිද්දාට නත්ති සුඛය තියෙනවා. එහෙනම් ජීවිතයේ ඉඳගෙනම කෙනෙක් ඒ පැවිදි ධර්මයන් තුල ගොඩනගා ගන්න උමනා කරන ඒ නත්ති සුඛය ඇති කරගන්න උත්සාහවත් වෙනවා නම් ඒක පැවිද්දෙකු කරන කාර්යයටත් වඩා ශ්‍රේෂ්ඨයි. ඉතින් බාහිරින් ගන්න එපා. බාහිරින් ගත්තොත් නත්ති සුඛය විඳින්න ඉගන්නේ කෙරෙන්නේ නෑ. එහෙම නැත්නම් නිගන්තේක් වගේ වෙනවා. බාහිරින් ගන්න මනසින් අවබෝධයෙන් ලෝක ධර්මතා අඳුනා ගන්නමින් අවබෝධ කර ගන්නමින් මනසේ ස්වභාව ධර්මය අවබෝධ කර ගන්නමින් මනසේ තියෙන මේ සංකල්පමය මායාව ඉක්මවා යමින් ඉන්ද්‍රියන් සංවර කර ගනිමින් ඉන්ද්‍රියන් ඉක්මවා යමින් නැති කර ගන්න නත් සුඛය වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉඟන්නේ කේ. එහෙම වෙලා නත්ති සුඛේ විඳින්න බෑ. හිඟන්න නත්ති සුඛේ විඳින කෙනෙක් මොන බොරු. එහෙම නත්ති සුඛේ විඳින්නේ යන්න නැති කම නිසා හිඟන්නේ කියලා දෙනවා. පහුගිය දවසේ මේ ඉන්දියාවේද මොකද කාසි වලක් පහගෙන දිනන ඒ කාසි වලේ කාසි දිවිල දිනන ලක්ෂ 10ක් ඉන්දියාන් රුපියල් ලක්ෂ 10ක් තිබිලා තියෙන ලක්ෂාවෙන් එක ලක්ෂ 20ක් ප්‍රාසිතට. ඒ කියන්නේ ගන්න හම්බ කර කර ගිහිල්ලා අර වලකට දාලා පුරවලා එකතු කරලා හාම්බලා. මනසින් වෙනස් වෙන්න තියෙන දේ නිසා මේක වෘතයකින් වෙනස් වෙන්න තියෙන දෙයක් නෙමෙයි. මනසින් අත්හරින්න අමාරු. සමහර අය දීපල දෙනවා තමන්ගේ දරුවාට. ගියේ දෙනවා දරුවාට. මං හිතන්නේ මනසින් අත්හරිනවා කියන්නේ. එක්ක කුල කියනවා මම උඹලට හරි අම්බ බල්ල දීලා තියෙනවා. මං ගියක් දීලා තියෙනවා කියන්නේ හැමතැනම කියනවා. එයා නැත්තං ඒ ළමයටම හරි ඒක කියනවා. එයි ඒක කියන්නේ. ඒක අල්ලගෙන. ඒක අල්ලගෙන. දැන් පන්සලට දෙනවා. පන්සලකට දාසක් අපේ කට්ටියක් එක්කන් ගියා. එක්කන් ගිහලා මා එන්නකෝ පන්සලට පෙන්නන්න ඕ එන්නකෝ මේ කියලා මං කොමාජලෝ මොකද්ද මේ කියලා. මේ තියෙන්නේ අපේ අර තාත්තගේ නම, මේ මාප්පගේ නම. මේ බාප්පගේ නම මේ යටින් තියෙන්නේ මගේ නම. අපි තමයි මේ ගාන්තාර පුරණ හැදුවේ. ආ කොහොමදයි මල්ලාසනේ ළඟටත් එක්කන් යන මල්ලාසනේ පල්ලෙ ගහලා තියෙන කොල්ලයල්ල. අර පල්ලෙ තියෙන්නේ ඒ මගේ නම. ඒකෙත් තියෙන්නේ. බෝධි ප්‍රකාරේ ළඟට එක්කන් යනවා. දැන්වත් හැබැයි ඉතින් යමක් කළා. තමයි. ඒ වයින් බොහොම පරිත්‍යාගශීලී නිරාමස සතුටක් ලබනවා නම් බොහොම හොඳයි. නමුත් ඒව තුළිනුත් තව තවත් අපි ලෝභය, ද්වේෂය, මෝහය නම් එකතු කරගන්න ඒවෙන් ඇති වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා මානසික මාත්‍යාවෙන් පුරුදු වෙන්න ඕන. කොහොමද මනසින් අත්හරින්නේ? මනසින් අත්හරින්නේ අපි අනුන්ට දීපු දේ පමණක් නෙමෙයි. අපි ළඟ තියෙන දේත් අපි මනසින් අත්හැරලා පාවිච්චි කරන්න, ජීවත් වෙන්න, පරිහරණය කරන්න, ප්‍රතිවේක්ෂාවකින් යුක්ත කටයුතු කරන්න පුරුදු වෙනවා. රහතන් වහන්සේලාට ප්‍රතිවේක්ෂාව, මාර්ගඵලලාභයට ප්‍රතිවේක්ෂාව ස්වභාවිකව සිද්ධ වෙනවා. ඒක වචන වලින් කියන්න ඕනේ. එතකොට පුතඥායට මේක හරියට තේරෙන්නේ නැති නිසා හැදුන ප්‍රතිවේක්ෂා පාඩ තියෙනනේ භික්ෂුන් වහන්සේලාගෙන ඉන්න පාඩේ කරන්නේ නේ.
පටි සංකායෝනිසෝ නේ පින්දපාතං ආදී වශයෙන් කියනවා පින්දපාතය බඩගින්න කුසගින්න නැතිවීම පිණිසයි කියලා ආදී වශයෙන් මතක් කරගන්න. හොඳයි, ඒක තමයි ආරම්භය, ඒක තමයි එහෙම වෙන්නේ. ඊළඟට එවැනි ප්‍රතිවේක්ෂාවක් කිරීමටම අවශ්‍ය නැති මට්ටමටම බැඳීමක් නැති වෙනවා. එතකොට කොහොමත් තරහ පැවැත්ම සඳහා පමණයි. ඉන් එහා දෙයක් නැහැ. ස්වභාවයෙන්ම අත්හැරෙනවා. කෙනෙක් සංවර වෙන එක නෙමෙයි තියෙන්නේ. නම් ගොඩක් ලා කෙනෙක් ළඟ තියෙන්නේ මම සිල්වත් වෙනවා. මම ප්‍රතිවේක්ෂා කරනවා, මම අතහරිනවා, මම නොවැළෙනවා, මම භාවනා කරනවා. එතකොට මේ ලෝකේ තියෙන හැම භාවනාවක්ම කවුද භාවනා කරන්නේ? මම භාවනා කරනවා. මේ ලෝකේ ඉන්න සිල්වත් හැම කෙනෙක්ම කවුද සිල්වත් කියලා කියන්නේ? මම සිල්වත්. ඒ මමත්වයේ ගමනක් තියෙන්නේ. මම සිල්වත් වෙච්ච කෙනෙක් ළඟට යන්න බලන්න. මම ශ්‍රද්ධාවන්ත වෙච්ච කෙනෙක් ළඟට යන්න බලන්න. දැන් ඔන්න මම ශ්‍රද්ධාවන්ත වෙච්ච කෙනෙක් ඔන්න ආච්චිම කෙනෙක් හදන ලස්සනට මල් වට්ටි ටික දාන යන මේ පොඩි උදෙන්නේ කෙනා. අපි ගමන් අර මල් වට්ටි කාත වද්දලා වට්ටු කරපට ආස්තන දෙන්න. මොකද කරන්නේ? නඩෝකක් හිල් වෙන්න මේ වගේ පැටව කාලා කන්නේ පැටව හදලා මොකද? බැනලා පොඩි උගේ අම්මා තාත්තලටත් බැනලා ආයි කිට්ටුවට එන දැන එනකොට කුප්පගෙන කෑ ගහනවා. මල් වට්ටි ටික වට්ටන්න ආයි එනවා මෙතන. මම ශ්‍රද්ධාවත් අය. හදාගෙන යන බුද්ධ පූජා අපවැදුනොත් මේ වැටුනොත් එන්නේ ඉවරයි. මම ශ්‍රද්ධාවන්තයි. මෛත්‍රී භාවනාව පිළිබඳව පිහිපියක් ගන්න ලංකාවේ ප්‍රකට පත්තරයකට හාමුදුරු කෙනෙක්ගෙන් ඇවිල්ලා දැන් මාධ්‍යවේදියා ලිපිය අරගෙන යන මොනවද මෛත්‍රී කියන්නේ? ඒ හාමුදුරු කියාගෙන යනවා සතුරාටද මෛත්‍රී කිරීම, මිතුරාටද මෛත්‍රී කිරීම ආදී වශයෙන් කියාගෙන යනවා. හාමුදුරු හැමදාම අර ගහ ළඟ පොඩි කෝප්පයක් හදාගෙන ඒකට බත් දානවා මේ ලේන්නුන්ට කන. දැන් හාමුදුරු මෛත්‍රී පාඨය කියාගෙන යනකොට හාමුදුරු දකිනවා පුස පුරුමානම් අල්ලල්ල ඉන්නවා ලේනට. එක වෙලාවකදී ලේන අතෙන්ට එනකොටම පුස පැනපි ලේනට. පානිනකොටම හාමුදුරු පැනපි පුටුවෙන් එළියට. පැල්ලක් කාත්ත ගඩොල් භාගයක් දුන්න පුටුවෙකක් දුන්න. මං හිතන්නේ පත්‍ර වාර්තාකරුව ඒ ටිකක් ලියාගන්න කියලා. ඒ හාමුදුරුවම මට ඒ කතාව කිව්වා. මම කර කර හිටියේ මොකද්ද කියලා මට අමතක වුණා. මේ පූසා මේක ඇවිල්ලා මේ ලේන අල්ලන් කන්න හැදුවා. මම ගැව්වා. එහෙම තමයි. එක පැත්තට අපි අහිංසක භාවයක් හරි සාධාරණත්වයක් හරි ඉෂ්ට කරන්න ගියාම තව පැත්තක සාධාරණයක් මකරේක සිද්ධ වෙනවා. මොකද ධර්මතාවය ඔබ තමයි. දැන් මගෙන් අහන්න පදයි තින්නේ මොකද්ද අපි කරන්න ඕන කියලා. සමහරట్లా අපි කවුරුත් කරන්නේ ඕක තමයි කරන්නේ. එතකොට පූස බඩිකින් වෙන්නේ. ඉතින් පූසට බත් කන්න පුළුවන් නේ. තැන් ලෝලු කන්න පුළුවන් නේ කියලා නේද? ඒක තමයි ස්වභාවය. දැන් මාංශ භක්ෂක සත්තු ඉන්නෝ. ඒ සත්තු ඇට වර්ග කන්නේම නැහැ. කන්නේම මාංශ පර සතෙක්ම තමයි අල්ලගෙන කන්නේ. කොහොමද අපි මේ ලෝකේ සාධාරණ තරම් බවට පත් කරගන්නේ? නමුත් තමන්ගේ පැත්තෙන් තමන්ට ලෝකයේ සියලු දේනා නිවැරදි කරන්න බැරි වුණාට, සත්‍ය නිවැරදි කරන්න බැරි වුණාට, තමන්ගේ පැත්තෙන් තමන්ට නිවැරදි වෙන්න පුළුවන් තමන් මෙවැනි ආකාරයේ පීඩනයක් ලබන්න අකමැති නම් එවැනි පීඩනය කන්නයිට නොදී සිටීමෙන් තමන්ට හැකියාව තියෙනවා තමන්ගේ මෛත්‍රිය ඇති කරගන්න. මේ මමත්වය අතහැරීමේ මෛත්‍රිය හරි වටිනවා. තමන්ට තේරිලා තියෙනවා තමන්ගේ දුක, තමන්ගේ දුක මනසයි කියලා තමන්ට තේරෙන්න ඕන. එවිට මනස අත්හරින්න කැමති වෙන්නේ. මනස අත්හරින කෙනෙක් තමයි මමත්වයේ අත්හරින කෙනෙක් කියලා කියන්නේ. මමත්වයේ අත්හරින කෙනෙක් තමයි ඉන්ද්‍රියන් අත්හරින කෙනෙක් කියලා කියන්නේ. තමන්ගේ මමත්වය තමන්ට වේදනාකාරී ලෙස දැනෙනවාද? එහෙම දැනෙනවා නම් යාන හොඳ අවබෝධයක සිටිනවා. මොකද්ද දුක්ඛ සත්‍ය පිළිබඳව? මගේ මනස මට වේදනාකාරී, මම මනස අයින් කරන්න ඕන, ඉවත් කරන්න ඕන, මේ මනසෙන් නිදහස් වෙන්න ඕන. මගේ මනස මට වේදනාකාරී කියලා හඳුනගෙන සිටිනවා. තමන්ගේ මානසික වේදනාවට අන් අය වැරදිකරුවන් බවට පත් කරන එක තමයි ලෝකයේ ස්වභාවය. මේ වේදනාව අර කෙනා නිසා, මේ කෙනා නිසා, අර දේ නිසා, මේ දේ නිසා තමයි මේ වේදනාව කියලා කියන්නේ. නමුත් ඒ කිසි දෙයක් නිසා නෙමෙයි, තමන්ගේ මනසේ තියෙන අනවබෝධය නිසා, තමන්ගේ මමත්වය නිසා තමයි ওই වේදනාව තියෙන්නේ. මනස අතහරින්න දෙන එකම ක්‍රමවේදය තමයි අතහැරීම. මනස අතහරින්න දෙන එකම ක්‍රමවේදය තමයි අතහැරීම. අතහැරීම යනු ක්‍රියාවෙන් තොරව කිසිවක් නොකිරීම. කිසිවක් නොකිරීම යනු පුජ්ජලත්වයෙන් තොරව වාසය කිරීම. පුජ්ජලත්වයෙන් තොරව වාසය කිරීම යනු කිසිතන. දෙන්න නිර්වචනයක් නැහැ. අමත්තය අත්හරින්න තියෙන එකම ප්‍රතිපදාව තමයි අතහැරීම.
අතහැරීම යනු ක්‍රියාවෙන් තොර වීම. ක්‍රියාවෙන් තොර වීම යනු මමත්වයෙන් තොර වීම. මේ කියලා දෙන්නේ ඔබ ළඟ තියෙන අඩුබඩු කිසිවකින් ඵල නැත. වැඩ කරන්න අඩු කොටක් තියෙනවනේ උට නේද? මොනවද තියෙන්නේ? ඔය චිත්තචෛතසික ධර්ම දාස ධර්ම දාස ඔය කොමිටික මොනවද අඬු නේද? ඔබට වැඩ කරන්න තියෙන මානසික අඬු. රූපය අඳුන ගන්න රූපය වුණ. වේදනාව අඳුන ගන්න වේදනාව වුණ. සංඥාව අඳුන ගන්න සංඥාව වුණ. සංකාරයට සංකාරය වුණ. විඥාණයට විඥාණය වුණ. රූප අල්ලගන්න ඇහැ වුණ. ශබ්ද අල්ලගන්න කන වුණ. ගන්ධ අල්ලගන්න නහය වුණ. රස අල්ලගන්න දිව වුණ. ශරීරයට දැනෙන දේවල් අල්ලගන්න ශරීරය වුණ. සිතුවිලි අල්ලගන්න මනස වුණ. මන වුණ. චේතනාව වුණ. ඔබගේ මේ අඩුපඩු වලට කළ හැකි කිසිවක් නැත කියන එකයි සබ්බේ සංඛාරා අනිච්චං. සත් සංස්කාරයක්, කනත් සංස්කාරයක්, දිවත් සංස්කාරයක් නේද? ශරීරෙත් සංස්කාරයක්, මනත් සංස්කාරයක්. මොනවද සංස්කාරයක් නොවන එකක් තියෙන්නේ? මොකක්වත් නැහැ. ඔයගොල්ලන් හැම ළඟම තියෙන සංස්කාර. සියලු සංස්කාරකෝ අනිත්‍යයි. ඒ කියන්නේ ඔබ ළඟ තියෙන අඳු එකක්වත් සත පහක්වත් නැති නෑ වැඩක් නෑ. තේරෙනවා? දැන් මොකද කරන්නේ? දැන් අනුබඳු ටික අකුල දැනින්න එකයි තියෙන්නේ. දැන් බලන්න ඉබ්බගේ ආරක්ෂාව තියෙන්නේ අනුබඳු දිගහැර ගත්ත තැනද අකුල ගත්ත තැනද? අකුල ගත්ත තැන තමයි ඉබ්බගේ ආරක්ෂාව තියෙන්නේ. ඒ වගේ මිනිස්යෙක්ට තියෙන මේ අනුබඳු ටික අකුල ගත්ත තැනයි ආරක්ෂාව දෙන්නේ. දිගාර ගත්ත තැන ආරක්ෂාව නැහැ. ඒක ප්‍රයෝජනයක් නැහැ කියලා අවබෝධයට පත් වෙනකොටම පින්නතුනේ ඉබේම යන එක දාලා යනවා. කවුරු හරි ඔබට වීදුරු ගෝලයක් දෙනවා මැණික් කලක් කියලා. අපි ඔබ දැනුවත් කෙනෙක්ගෙන් අහලා බලනවා මේක මැණික් ගලක්ද කියලා. පාද තිබෙන අහලගෙන. එයා කියනවා නෑ මේ එම් ප්ලාස්ටික් වලින් හදාපු මේ ඉදිරි වලින් හදාපු කැටයක් මේක. මැණික් නෙමෙයි. ඒ වෙලේම මොකද වෙන්නේ? ඒකේ වටිනාකම තිබුණු වගේ ඔබට නැතුව ඔබ ඒක විශ්කලන නොතරයි ටිකට් පතක් ළඟ තියාගෙන ඉන්නවා. කෝඩියයිද දෙකයිද නැද්ද නැද්ද තියනවද නැද්ද තියනවද නැද්ද දන්නේ නැහැ කී කී පරිස්සමෙන් තියන් ඉන්නවා. හොඳයි නම්බර ටික වැටිලා නැහැ කියලා දැනගත්තකම මේකේ තියෙන වැලියු එක අගය. අර ගත්ත රුපියල් 20ක් වටින්නේ නැතුව
අගේ නැතුව යනවද නැද්ද? අගේ නැතුව යනවා. ඒක කිසිම ගානක් අත විශ්කරන දාන. ඔබත් යම් අගයක් හිතාගෙන ඉන්නවා මේ මනස තුළ, ඉන්ද්‍රයන් තුළ. හැබැයි ඔබ හරියට නුවණින් යථා අවබෝධයෙන් තේරුම් කරගත්තොත් මේක අගයක් තියාගන්න පුළුවන් දෙයක් නෙමේ. අගයක් නැති දෙයක්, වටින්නේ නැති දෙයක්, අනුන්ගේ ඉඩමක මුල් ගල දාගත්තා වගේ වැඩක්, කුලියට ගත්ත ඇඳුම් වාගේ වැඩක්, මිරිඟුවක් පස්සේ දුවන මුවෙක් වාගේ නිෂ්ඵල ක්‍රියාවක්, මේකේ අරටුවක් නැති නිකම්ම නිකන් කෙහිල් කඳක් වාගේ හරයක් නැති එකක්. මේ ජීවිතේ මේ මනස කියන එක තේරුම් කරගත්තාම එයා ජීවිතේ මනසයි අතහරිනවා. හරයක් නැති දේ පස්සේ දුවගෙන යන්නේ නෑ. ඒ නිසා මිනිස්යාගේ මේ අධ්‍යාත්මික සියලු ප්‍රශ්නවලට හේතුව තමයි අනවබෝධය. ඒ අනවබෝධය නිසා තමයි මේ සියලුම අධ්‍යාත්මික ගැටලු අවබෝධයට පත් වෙනකොට මම කුමක් වෙනවෙන් කලබල වෙන්නේ නැත. ගෙනාවෙත් නැත්තම්, පවතින දේකුත් නැත්තම්, ගෙනියන දේකුත් නැත්තම්, ඒක අධ්‍යාත්මික මනස නොතේරුම් ගත්ත කමනන් තියෙන්නේ. අපි කරන්න තියෙන දේ මොකද්ද? අධ්‍යාත්මිකව ඒක අවබෝධ කරගන්න ඕන. දරුවෙක් හදනවා වගේ තමන්ගේ අධ්‍යාත්මය හදන්න ඕන. අවවාද අනුශාසනා දීලා තමන්ගේ අධ්‍යාත්මය හදා ගන්න ඕන. තමන් දරුවෙක් හදනවා වගේ හරි කියලා දෙයක් ලෝකේ තියෙනකම්, වැරදි කියලා දෙයක් ලෝකේ තියෙනකම්, මිනිස්යාගේ උද්වේගතර භාවයේ, පීඩනයේ, තරඟකාරීත්වයේ, ලෝභයේ, ද්වේෂයේ, වෛරයේ සීමාවක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ බාහිර ක්‍රියාවලියකින් හරි මනින්නත් එපා, වැරදි මනින්නත් එපා. කොතනින්ද මේ වැරද්ද හරි වැරද්ද නිර්මාණය වෙන්නේ? චේතනාහම් වික්කවේ කම්මං වදා. චේතනාව මත පදනම් වෙලා පමණයි හරි වැරද්ද නිර්මාණය වෙන්නේ කියන එක තේරුම් ගන්න. එනිසා චේතනාව පිරිසිදුව පවතින තැන ගැටලුවක් නැහැ. එකනේ සෝමහරි. ඒක මේ කොසල් මහරජතුමාට පැහැදිලි කරලා දෙනවා. මහරජය, අනිත් අයට ඔබේ අඹ උයනේ අඹ කන්න තහනම් වුණාට ඔබට ඔබේ අඹ උයනේ අඹ කන්නට තහනම්ද? කාගෙවත් අවසර ගන්න ඕනද? නෑ සර්. ඔබ විසින් ඔබේ අඹ වුණේ අඹ ගෙඩියක් කෑවම වරදක් වෙනවාද? නෑ. තව කෙනෙක් අඹ වුණට පාලක වුණොත් එහෙම එයාට දඬුවම් දෙනවා. අසපාර වර්ගනවා. නමුත් ඔබට ඔබේ අඹ වුණේ අඹ ගෙඩියක් අරගෙන. දැන් බලන්න චේතනාව නැනේ. තමන්ගේ අඹ ගහක් හදාගත්තා. ඒ අඹ ගහේ ගෙඩියක් කෑවට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අර තවත් කෙනෙක්ගේ දෙයක් උදුරාගෙන කඩා වඩාගෙන කෑමෙන් තමයි වරදක් වෙන්නේ කියන කාරණය තාම හොඳට පෙන්නලා තියෙනවා. චේතනාත්මකව ඕනම දෙයක් ඕනම මොහොතක ඕනම ආකාරයකින් වරදහා නිවැරදි බවට පත් වෙනවා. වරද තමන්ට පීඩනය, තැවුම, වේදනා ඇති කරලා දෙනවා. නිවැරද්ද එවැනි දෙයක් තමන්ට ඇති කරන්නේ නැහැ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් චේතනා පිරිසුදු කරගෙන සතුන් මරන්න පුළුවන් කියලා. බෑ. චේතනා පිරිසුදු කරගෙන සතුන් මරන්න බෑ. මොකද හේතුව? තමන්ට වාගේම අනිත් කෙනාටත් වේදනාව තියෙනවායි කියලා තමන්ට දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම එවැනිම විපාකයක් තමන්ටත් එනවායි කියලා තමන්ට දනවනවා. ඒකත් කමක් නැහැ කියලා හිතන කෙනා තමයි එවැනි විපාකවල යෙදෙන්නේ. ඒ අයට ඒ වගේම විපාක හම්බ වෙනවා. මම මේ බොරල්ල පැත්තේ එක්තරා මිනිසෙක් හිටියා. දෙපයම නැතුව සෙරප්පු දෙකක් අත් දෙකේ දාගෙන බඩ ගගා යනවා. හරි අනුකම්පාවක් ඇති වුණා. අංකුවල් මිනිස්සයා බලන්න ඉබ්බෙක් වගේ ඇවිදගෙන යන හැටි කියලා. හාමුදුරනේ ඔය මනුස්සයට අනුකම්පා කරන්නේ නැහැ කිව්ව ඔය මනුස්සය ගැන දන්නවනේ. ඔය මනුස්සයට හොඳටම මේ කකුල් දෙකම තිබිච්ච මනුස්සයෙක් කිව්වා. ඔය මනුස්සයා පුදුම විදියට ඉබ්බ මරාගෙන කාපු කෙනෙක් කිව්වා. සමහර පුජ්‍යල ඉන්නවනේ එහෙම. ඉබ්බම මරාගෙන කෑවා කිව්වා ඔය මනුස්සයා. ආ දැන් මේ මනුස්සයා දැන් ඉබ්බ වගේ යනවා කිව්වා. තමන් කරන දෙහි තමන්ටත් එවැනිම දෙයක් ලැබුණොත් තමන් විඳින්න සූදානම් වෙන දෙයක් වෙන්න ඕන. තමන් දෙන්න ඕන තමන්ට අනුභව කරන්න පුළුවන් දෙයක්මයි. තමන් දෙන්න ඕන තමන්ට අනුභව කරන්න පුළුවන් දෙයක්මයි. තමන් කරන්න ඕනේ වෙනිහා විපාකයක් තමන්ට ලැබුණොත් තමන් සන්තෝෂෙන් ඒක බාර ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. මේ වෙනිම දෙයක් මට ලැබුණොත් මට බාර ගන්න පුළුවන්. ඒ නිසා තමන් භුක්ති විඳින්න කැමති දෙයක් අනුන්ට දෙන්න. හැබැයි කැමති වුණත් අකමැති වුණත් තමන් කරන දෙහි භුක්තියක් තමන්ට ලැබෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි තියෙන්නේ. දැන් ඔය සමහර අයට එක එක භෞතික දේ උනත් ලැබීම් නොලැබීම් අතර තියෙන්නේ ඒ පෞයේ පිනේ සහ ලැබීමේ නොලැබීමේ ස්වභාවය. ඒක තමයි ස්වභාවය. කර්මයේ සහ කර්මෝපාය. නමුත් මමත්වයේ කෙනෙක් ළඟ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න එයා කර්මය හා විපාකය හඳුනා ගන්නා වූ ස්වභාවය අඩුයි. හේතුව එයාට තියෙන මමත්වයේ වේගය විතරයි. දැන් බල තණ්හාවෙන් මත් වෙච්ච කෙනාට එයාට හොඳද නරකද පවද පිනද වැඩන්නේ එයාට උන බලය ලබා ගන්නම. ධනයට දැඩි තෘෂ්ණාවක් තියෙන කෙනෙක් එයාට හොඳද නරකද පවද පිනද කියලා මොකක්වත් වැඩන්නේ නැහැ. එයාගේ ධනලාභය ලබා ගැනීම සඳහාමයි කියන්නේ බුරු කියන විශාල වශයෙන් මුලා කිරීම කරන වෙලෙන්දු කරනවා නේද? ගොඩක් වෙලා සමහරවල් ඒ ඔක්කොම කරන් තමන්ගේ ධනලාභය ලබා ගැනීම උදෙසාමයි. ඒකත් මමත්වයේ වැඩි වෙන්න කෙනෙක් ළඟ ආත්ම ගවේෂණේ අඩුයි. ආත්ම ගවේෂණේ අඩු වෙන තරමට එයා තුළ පවතින හඳුනා ගැනීම අඩු වෙනවා. ඒ අඩු වෙන තැන බොහෝ වෙලාවට අකුසල් සිද්ධ වෙනවා. ඒකට මමත්වයේ දුරු වෙන ආත්ම ගවේෂණය වැඩි, මානසික ආතති පීඩන අඩුයි. අඩු වෙන තැන ඒකාන්ත වශයෙන්ම යාගෙන චේතනාමය ස්වරූපයෙන් පවා ආයිතක් අනර්ථයක් අවඩක් තමන්ට අනුන්ට සිදු නොවන තැනින් ජීවත් වෙන්නට කටයුතු කරනවා. සාධාරණ තැනක තමන්ට ඉන්න පුළුවන්, තමන්ගේ තැනට ඉන්න පුළුවන්. තමන්ගේ සීට් එකේ නම් වෙන කෙනෙක් වාඩි වෙලා ඉන්නේ තමන්ට පුළුවන් වෙලා නේ. දැන් ඔය බස් වල නම් නැති වුණාට ඔය ගුවන් යාන වල තියෙනනේ හරියටම තමන්ගේ සීට් එක නේද? ඔව්. 36 A සීට් එක, B සීට් එක, C සීට් එක කියලා දාලා දෙනවා. ඒක ඉතින් වැරදෙනවා සමහරట్లాට A B වැරදිලා. වාඩි වෙනවා අයිතිකාරයාව හම් මොකද කරන්නේ? එයා එළවන ඔයාගේ සීට් එකේ ආයක, එයාගේ ලවරේ එක, මේක මගේ එක කියලා එළවන. ඒක සාමාන්‍යයි. එතන චේතනාමය කර්මයෙන් වැරද්දක් කිරීමක් කරන එකක් නෙමෙයි තියෙන්නේ. යුක්තියහ සාධාරණත්වයේ ක්‍රියාවලිය පමණයි. ඒක කවුරුත් තේරුම් ගත්තාම ඒක හරියයි. එහෙනම් මෙතෙන්දී අපි පැහැදිලි කරන්නේ තමන්ට මානව ධර්මයන් තුළ සාධාරණත්වයක් තුළ පිහිටා ඕනනම් තරහ ගන්නත් පුළුවන්, කේන්ති ගන්නත් පුළුවන්, බැනවදින්නත් පුළුවන්, දොස් කියන්නත් පුළුවන්, පොල්ලක් අරන් ඕනනම් ගහන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ සීට් එකේ ඉඳලා ගහන්න ඕන හැබැයි. තේරුණා? තමන්ගේ සීට් එකට බැන්නොත් විතරයි. එතකොට චේතනාව පිරිසිදුයි. හැබැයි අනුන්ගේ සීට් එකේ ඉඳලා එයාට අයිතිකාරයෙක් රණ්ඩු දාන්න බෑ. එතකොට චේතනාව අපිරිසිදුයි. චේතනාව පිරිසිදු වෙච්ච තැන වෙනතුනේ හොඳ පෞරුෂයක් ගොඩනගෙනවා, නිර්භයත්වයක් ගොඩනගෙනවා. මොන යකාකටවත් බය නැහැ. ආවොත් තමන්ගේ පරිසරයේ ඉඳලා තමන්ට ප්‍රයා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකෙන් අදහස් වෙන්නේ මේ අතහැරීම තුළ සම්පූර්ණ දුබලයක් වෙනවයි කියන එක නෙමෙයි. හරියට යුක්තිය තුළ, හරියට සාධාරණත්වය තුළ කෙලින් හිට ගන්න පුළුවන් නුවණක් ඇති වෙනවා, දර්ශනයක් ඇති වෙනවා මේ අතහැරීම තුළ. හැම මොහොතකම ඔබ අතහරින්න ඕන චේතනා කර්ම. චේතනාහම් වික්‍රේ කම්මං වදා. එතකොට චේතනාත්මක කර්මය තමයි එන. එතකොට චේතනා ස්වરૂපය තමයි වැටෙන්නේ පුජ්ජල ස්වરૂපයට. දැන් පුජ්ජල ස්වરૂපය තියෙනකොට චේතනා තියෙනවා. පුජ්ජල ස්වરૂපයේ ඉක්මවනකොටම චේතෝ විමුක්ති කියන මහාවතට වැටෙනවා. එතකොට චේතනාවකින් කරන ක්‍රියාවලයකින් නිවන් දකින්න බෑ. චේතනාවකින් කරන ක්‍රියාවලියකින් නිවන් දකින්න බෑ. නිවනේ සුව විඳින්න බෑ. නිවන අඳුන ගන්න බෑ. මොකද චේතෝ විමුක්තියක් නිසා චේතනාවක් නොවේ නිවන කියන්නේ.
චේතෝ විමුක්තියක් යන කියන්නේ චේතනාවක් නොවේ. අපි මොකද කරන්න ඕනේ නිවන් ළඟින්? කරන්න තියෙන එක දෙයයි, කිරීම නතර කරා. ඊට පස්සේ අපි කිරීම නතර කරන්නේ කොහොමද කියලා? කිරීම නතර කරන්න ක්‍රමයක් නැහැ. කිරීම නතර කරන්නේ ඉන්ද්‍රයන්ට බැස නොගැනීමෙන්, පංච උපාදානස්කන්ධයට බැස නොගැනීමෙන්, චේතනාවට බැස නොගැනීමෙන් තමයි මේ කිරීම නතර කරන්නේ. ඒක ඉතින් තවත් ක්‍රමවේදයක් නොවන නිසායි අපි අර කියන්නේ ක්‍රමයක් නැහැ කියලා කියන්නේ ඒකයි. ඒක ක්‍රමවේදය කියන ගුණයට අයිති වෙන්නේ නැති නිසායි ක්‍රමයක් නැහැ කියලා කියන්නේ. ඒ වචන හරියට තේරුම් ගන්න නැත්නම් ඉතින් යාමද නිවන් දකින්න ක්‍රමයක් නැහැ කියන එක මොකක් හදන්නේ නැහැ, කරන්න දෙයක් නැහැ. ඒකයි මේක පඬිත වේදිනිය කියන්නේ. හරි බුද්ධියක් තියෙන්න ඕන, බොහොම ඥානාන්විත ධර්මය හඳුනා ගන්න ඕන. එහෙම නැත්නම් අතරමං වෙනවා. අර මාරපණ ගියා වගේ තමයි නැත්තම් නේද කොළුවා. ඒ වෙන්න බෑ. දැන් සංස්කාරක ලෝකයේ ගත යුතු කිසිවක් නැත්නම් අපේ වචනේ මොකද වෙන්නේ? වචන සංසිඳනවා. තර්ක කරන්න දෙයක් නෑ, වාද කරන්න දෙයක් නෑ, පසුර පරස වචන කතා කරන්න දෙයක් නැහැ, පිසුන වචන කතා කරන්න දෙයක් නැහැ, සම්පප්පලාප කතා කරන්න දෙයක් නැහැ. ලෝකේ යමක් සමග සටන් කිරීමට නේ ඔක්කොම වචන වොමනා කරන්නේ. සියලු ලෝකෙම නොවලවන සංඥාව ඇතුව සතර සතිපට්ඨානෙදි කියන සබ්බ ලෝකේ අනිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ලෝකෙ කිසිම ආකාරයක සංඥාව අලවන්නේ නැහැ. අවබෝධය තුළ ඇලෙන්නේ ඊළඟට යාට එතන පවතින මොකද? විමුක්ති සංඥා. විමුක්ති සංඥා කියන්නේ මොකක්ද? සංඥාවක් නැහැ කියන එකයි විමුක්ති සංඥා කියන්නේ. ආ ඒක සංඥාවක් හැටියට හදන්න එපා. සංඥාවක් නැහැ. සංඥාව කොහෙවත් ඇලිලත් නැහැ, සංඥාවක් නැහැ. ඇලිත් තැන තමයි සංඥාව පිහිටන්නේ. මෙහෙන් සංඥාවක් මතුවෙන්නේ, මෙහෙන් සංඥාව කියන එක පවතින්නේ නිරන්තරයෙන් ඝෂ්ඨණය වෙන තැන තමයි. ඇස කියන එක පහළ වෙන්නේ රූපයයි ඇසයි ගැටිච්ච තැන. නැත්තං ඇහක් තියෙනවද? නැත්තං ඇහක් නැහැ. ශබ්දයේ කියන එක පහළ වෙන්නේ කනයි ශබ්දයෙන් ස්පර්ශ වන තැන. නැත්නම් ශබ්දයක් නැහැ. ගන්ධයත් එහෙමයි.
නිවත්තෙන්නේ අසත්‍යයි. කන කියන කිවට නිකම් බෙර කන නෙමෙයි අපි අදහස් කරන්නේ සෝත විඤ්ඤාණ ඥාන සම්විස්පර්ශ වේ. ඒවල විඤ්ඤාණයෙන් තොරව කනක් තිබ්බට ඒකට කනක් කියලා කියන්න බෑ. ඒකේ අර කියන්නේ නැත්තේකු නමුත් බීරෙකු මෙන්ද ඇත්තේකු නමුත් අන්ධේකු මෙන්ද කිව්වේ ඒකනේ. එතකොට මේ ඇහැ කියන දේ නිෂ්පාදනය වෙන්නේ විඥාන පද්ධතිය සමග. චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීව විඥාන ඇති වෙනවා. කාය විඥාන සමග. විඥානය කියන්නේ හැඳින ගැනීම. හැඳින ගන්නේ ඇයි? මම කැමති පරිදි. මා හඳුනාගත් පරිදි, මා විඳීමට කැමති පරිදි. ඉතින් මම තියාගෙන ඉඳීම දුකද සැපද? දුකයි. ඒ දුකයි කියලා තේරලා තියනවා. ඒ මම අත්හරිනවා. කොහොමද මම අත්හරින්නේ? ඔබ විවෘත වෙන්න, ස්වභාවික වෙන්න, යථාර්ථවාදී වෙන්න, ඇත්ත තත්ත්වය තේරුම් ගන්න. තේරුම් ගන්නකොට ඔබේ මොලේ මේ දුවන එක අතර වෙනවා. ඒක තේරුම් ගත්තාම තමයි ඒක නතර වෙන්නේ. එහෙම නැත්නම් නතර වෙන්නේ නැහැ. එතකන් ඒ අවබෝධය ඇති වෙනකම්ම සංඥාව කලබල වෙනවා. දැන් අපි හිතමු ඔබේ සෙල්ෆෝන් එක නැති වුණා කියලා හිතෙනවා. වාහනේ හරි ගමනක් හරි ගින් යද්දී එහෙන් හරියට දුක් වෙනවා. අතන හැලුණක් දන්නේ නැහැ, මෙතන හැලුණක් දන්නේ නැහැ, අතන වාඩි වුණා, එතන තිබ්බද දන්නේ නැහැ, අතන වතුර බිව්වා, එතන තිබ්බද දන්නේ නැහැ, ඈ වාහනේ තිබ්බද දන්නේ නැහැ, ඔඩොක්කේ තිබ්බද කිව්වට දන්නේ නැහැ. මම කාට හරි දුන්න තියාගන්න අතේ ඔහොම ඔහොම කී කියලා ලොකු කලබලයක් වෙනවා. කලබලයක් වෙන අතරේ ටික වෙලාවක් කොහොම හරිද ආරයක් කියනවා, "හා මේ මගේ සාක්කුවේ තියෙන ෆෝන් එක." කියලා කියනවා. ඒකෝට ඒ අවබෝධයත් එක්කම මනසෙ මොකද වුනේ? අර තිබුණු කලබගෑනිය සාකච්ඡාව කලබලේ නැතුව ගියා. ඒ වගේම තමයි වෙනතේ යථා අවබෝධය ඇති වෙන තැන ඒ ඔක්කොම නැවැරදි. ඒ ඔක්කොම සංසිඳීමකට පත් වෙනවා. අවබෝධය තුළින් තමන්ට සංසිඳීමට පත් වෙන්න පුළුවන්. එතකොට සියලුම කලකිරීම අවසන් වෙනවා. අවබෝධය ඇති තැන කලකිරෙන දෙයක් නැහැ. කලකිරීම තියෙන්නේ අවබෝධය නැති තැන. අවබෝධය ඇති තැන කලකිරෙන දෙයක් නැහැ. දුක තියෙන්නේ අවබෝධය නැති තැන. අවබෝධය ඇති තැන දුක නැති වෙනවා. වේදනාව තියෙන්නේ අවබෝධය නැති තැන. වේදනාව නැහැ අවබෝධය ඇති වෙනකොට. ඔබ තවදුරටත් කැමති නිවන තේරුම් ගන්න නම් ඔබට කවදාවත් නිවන තේරුම් ගන්නට බෑ.
ඇයි නිවන තේරුම් ගන්න බැරි කෙනෙකුට මේ ලෝකේ නිවන රූපයක් නැවේ. නිවනේ හැඩයක් නැහැ. නිවන තියෙන දිශාවක් නැහැ. නිවන ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් නැහැ. එහෙමනම් ඔබ දැනුවත් වන්නේ කොහොමද නිවන ගැන? නිවන ගැන දැනුවත් වන්න බෑ. නිවන පුජ්‍යලයට අවබෝධ කරගන්න බෑ. නිවන පංච ඉන්ද්‍රයන්ට ගෝචර වන්නේ නැහැ. ඒක ස්වභාවයෙන් තමාට අවබෝධ වෙනවා. පංච ඉන්ද්‍රයන් අත්හැරලා, පංච උපාදානය අත්හැරලා, කාලය අත්හැරලා තමන්ගේ මනස පුරුදු කරනකොට. ඇදෙන්නේ නිරෝධ මාර්ගයේ මුරුදු කරනකොට එයාට ඉබේම එක වෙලාවක පහළ වෙනවා. හැබැයි පුජ්‍යලත්වයේ සංසිඳෙන්නේ කොතනද, ඉවර වෙන්නේ කොතනද? එතන තමයි නිර්වාණය ආරම්භය. පුජ්‍යලත්වයේ සංසිඳෙන්නේ නැත්නම් අශේෂ වශයෙන් නිර්වාණය ආරම්භ වෙලෙන්නේ. මුලින්ම ශේෂයක් නැතුව නැති වෙන්න ඕන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලපද පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන නැති වෙන්න ඕන. ශේෂයක්වත් නැතුව. ශේෂයක්වත් නැතුව මේ තුන අවසන් වෙන තැනම නිර්වාණ මාර්ගයට තමන් පිවිසෙනවා. ඒ සුවය, ඒ සතුට පින්නතුනේ ගිනියම් වූ ගිනි කාෂ්ඨකේ වැලි කතරක කාන්තාරයක සැතපුම් යදුන් සිය ගානක් පහු කරගෙන පිපාසයෙන් පීඩිතව හිටපු මිනිස්සෙක් එකපාරටම තාම සිසිල් දිය තියෙන, සිසිල් සුළඟ තියෙන ෂේම භූමියකට පහත් සැපත් වෙනවා. කාන්තාරවල එහෙම තැන් තියෙනවලු කලන්තරකේ. හරි මුදුමයිල එක. උඩට ගහවැල තියෙනවා, ගිරි මල් හැදෙනවා, පොළොව යටින් මතුවෙච්ච දිය උල්පත් තියෙන ෂේම භූමි හැදිච්ච තැන් තියෙනවා. ආන් ඒ වගේ තැනකට ආවා වාගේ පුදුමාකාර සතුටක් දැනෙන්න පටන් ගන්නවා තියෙනවා. නැත්තම් අපි සිසිලස තියෙන AC තියෙන කාමරයකට ඇතුළුනා වගේ සීතලක් සිසිලසක් දැනෙනවා. සුවය මමත්වය ඉගිල යෑමේ අත්හැරේ. මුලින් උදුරා දමන්න ඕන, නිකන් ගහ මැදින් කපන්න වැඩක් නෑ. මුලින්ම උගුලල දාන්න ඕන. මම කියන කෙනා සෑදිලා තියෙන්නේ අවශ්‍යතාවයන් ගොඩක් මත තමයි සෑදිලා තියෙන්නේ. මම කියන කෙනා සෑදිලා තියෙන්නේ එහෙමයි. දැන් කාර් එක කියලා එක හැදිලා තියෙන්නේ කොහොමද? යකඩ කෑලි ගොඩක එකතුවක්. යකඩ කෑලි ටික මෙහෙම ගලවලා 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 වෙනස් කරපු ගමන් කාර් එක කියන්නේ මොකේද? දැන් කාර් එකක් මෙතන තියෙනද කියලා හොයන මොකද උත්තරේ? කාර් එක මෙතන නෑ. දැන් අපි ওই වාහන පාර්ට්ස් කඩවල තියෙනවනේ, ওই කඩවල වල මූණු, කාර් මූණු, කෑලි අර මෙව හැම කෑල්ලම තියෙනවා. වාහනයක් හයි කරගන්න උවමනා කරන ඔක්කොම කෑලි ඒ කඩේ තියෙනවා. නමුත් අපි කියනකොට ඒකට වාහන කඩයක් කියන. වාහන සේල් එකක් කියලා අපි කියන්නේ අන්න කාර් එකක් තියෙනවා කියලා කියන්නේ. ඒකේ කාර් එකක් නෑ. නමුත් ඒ කඩේ ඇතුළේ තියෙනවා. කාර් එකක් හදන්න පුළුවන්, බස් එකක් හදන්න පුළුවන්, ඒ කැලේ ඔක්කොම තියෙනවා. අන්න පින්නතුනේ මෙන්න මේ අවශ්‍යතාවයන් ගොඩක එකමුතුවට තමයි මම කියන්නේ. මේ අවශ්‍යතාවයන් ගොඩ සංසිඳන තැන කාර් එකක් හොයන්න බැරි වෙනවා. මමෙක් හොයන්න බැරි වෙනවා. ඒ නිසා බෙදලා බලන්න.
යදාහි අංග සම්භාරා හෝති සද්ධෝ රතෝ इति අංග සම්භාරය එකතු වෙන තැන රතේ යන නාමය ලැබෙනවා. ඒ වගේම මේ සියල්ලම එකතු කරගන්න තැන සත්වයා කියන කෙනාගේ නම ලැබෙනවා. මේකේ මවන්නේ, මේකේ කරන්නේ, කරවන්නේ, විපාක දෙන්නේ, දෙවන්නේ මොකෙක්වත් නැහැ. කාටවත් කියන්න එපා, මනක් කල්පිතයි. ආගම් අදහන අය දැනගත්තොත් එහෙම, අර මොකද්ද හතා මේක වැල්ලි ඔළුව ගහගත්තා වගේ ගහ ගන්නෝ දෙයියනේ මෙතෙක් කාලයක් කරපු මෝඩකම් කියලා. මට වුණත් හෙට ආගමක් නිර්මාණය කරන්න පුළුවන්. සමහර දාට එහෙම ආගම නිර්මාණය කළොත් මීටත් වඩා විශාල පිරිසක් ඉන්නත් පුළුවන්. මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සහ ආතතියන් දරිද්‍රතාවයන් මුල් කරගන්නවා. මුල් කරගෙන කියනවා යම්කිසි පිළිවෙතක් හදනවා. දෙවියෙක් ගැන හරි භූතයෙක් ගැන යකෙක් ගැන සංකල්පයක් හදනවා. හදලා දුන්නොත් මිනිස්සු ඒක කරගන්නේ නැද්ද? කරනවා. දවසක් මට ඇවිල්ලා කොළු ගැටයක් කියනවා, ආන්දරන් මහන්ස නියමයි, හත් දවසකින් කෝටිපතියෙක් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම මොකද්ද? මේක වැඩි දෙයක් නෑ කිව්වා. තියෙන එක වචනයක් කී කියා ඉන්න කිව්වා තියෙනවා. මම මොකද්ද කියන්නේ? කවුද කියලා දීලා අර තියෙනවා මහායාන ක්‍රමේ මණිපත්නේ වූන් කියලා කියනවා. දැන් මම ඒක කිව්වේ කවුද? කිවි අර වෙලෙන් එහා පැත්තේ ගෙදර තියෙන මිනිස්සේ. දැන් මම ඔය මිනිහා කෝටිපතියෙද? නැ මිනිහා කෝටිපතියෙ නෙමෙයි. මිනිහට ගෙයක් තියෙනවා? නැ මිනිහා කුලියට ඉන්නේ කිව්වා. මම ඔය තමසේ ඔබ පිළිගන්නත් තේසන් ගන්නවා ඉස්සල් බලනකො මිනිහා කෝටිපතියෙද කියලා. ඊට පස්සේ අපි හිතමු කෝටිපතියෙම කිව්වා කියලා. හොයලා බැලුවා මේකෙන් හුම් කියපු නිසා නෙමෙයි මිනිස්සු කෝටිපති වෙලා තියෙන එක්කෝ ගල් කඩලා එහෙම නැත්නම් මොනවා හරි ව්‍යාපාරයක් කරලා මොනවා හරි දෙයක් මේ ව්‍යාපෘතිය කරලා තමයි මේ කෝටිපති කියලා දෙන්නේ. මේ ගාථා වලට කෝටිපති වෙන්න කරන්න පුළුවන් කම නැහැ. ඊළඟට තව තියෙනවා මේ පහුගිය දවසම මම දැනගත්තේ මේ නුවණ ලැබෙනවා කියලා නරිවලිකයක්. ඔව් පිළිවෙත්තේ අමුණ ගන්න ඕන නරිවල ගියා. නරිවල නැත්තම් වාඩි වෙන තැන තියලා වාඩි වෙන්න ඕන නරිවල ගියා. නරි කලිගයත් තියලා වාඩි වුණාම නුවණ ලැබෙනවලු. ඒ කියන්නේ නරියෙකුට තරම්වත් මොලයක් නැහැ කියන්නේ. ඒ තිරිසන් කතාගෙන් තමන් මොලයක් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ නරියට තරම්වත් මොලයක් නැහැ කියන්නේ. යම් යම් එනර්ජි ශක්තියන් තියෙනව නැහැ කියන්නේ. ඔය සිංහේකුගේ ඔය අටකටු ඇඟේට බද්ධ කළාම ඔය සමහර අය දෙන්නේ සිංහේ කොටි වලසු හපා ගන්න ඇති මිනිස්සු ඉන්නවනේ. සිංහයන් අතරට ගිහලා ඒ සතුත් අතර බොහොම ඉන්නවා. එක්කෝ හීලා කර ගැනීමෙන් එහෙම නැත්නම් අර වගේ තියෙනවා අටකටක් තමන්ගේ ඔය අස්ති බිඳීමේදී හරි මොකකට හරි හේතුවෙදී බද්ධ කළා එහෙම හැදුවට පස්සේ එයාගේ අර ඥානත් එක්ක ඇඟේ ඒක වැඩ කරපු නිසා අර අර සතුන්ට සාමාන්‍ය විදියට අර මිත්‍රශීලීව දැනෙන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ගෙම කෙනෙක් කියලා. එහෙම දෙයක් තියෙනවා. ඒක වැඩි කලින් මිනිස්සු හොයාගත්ත ක්‍රමවේදයක්. එහෙම ශක්ති ස්වභාවයක් තියෙනවා යම් යම්. නමුත් ඒවයි මිත්‍යා අදහස් ඇති කරගන්න උවමනාවක් නැහැ. නුවණ තියෙනවා, නුවණ වැඩෙන්නේ නැත්නම් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ.
දැන් අපි කකුල් දෙක තිබ්බට අපි මේ කකුල් දෙකෙන් දුවන්න හැමදාම පුරුදු වෙන්නේ නැත්තම් අපිට දුවන්න පුළුවන්ද? බෑනේ. දුවන්න බෑනේ. දුවන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි දුවන්න පුළුවන්. නුවණ තියෙන නුවණ වඩන්න පුරුදු වෙන්න ඕන. හොඳින් කල්පනා කරලා බලන්න පුරුදු වෙන්න ඕන. හොඳින් සම්මර්ෂණය කරලා ඕනම දෙයක් ගැඹුරින් සිතා බලීමේ හැකියාව තියෙන්න ඕන. මං කියලා ඇතනේ අර එක මහත්මයෙක් කිටියා ඉතාලම ඕනම දෙයක් ගැන දන්ලා රැලි ගහගෙන කල්පනා කරන මිනිස්සෙක් කිටියා. එයාට මොනවා හරි දෙයක් කිව්වම හරි ගැඹුරින් කල්පනා කරනවා. ඒ මිනිස්සට මම එක දවසයි කියන්නේ ඔබ මෙතෙක් කල ඉන්ද්‍රයන් පහෙන් නිවන හෙව්වා. දැන් ඔබ නිවන සොයන්න ඉන්ද්‍රයන් පහෙන් තොරව එපමණමයි මම එතුමන්ට ලබා දුන්න උත්තරේ. ඒ තුලින්ම ජීවිතේ අවදි කරගත්තා. එච්චරයි. ඔව හරි හම්දුරු හරි. ඇයි මේක මට කවුරුත් කියලා දුන්නේ නැත්තේ? පහින්තරව මේ ලෝකේ බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. එයා අවබෝධ කරගත්තා. ඒ මොහොතේම අත්හිංගා. ඒ මොහොතේම පහ අත්හැරලා අර හයවෙනි ඉන්ද්‍රිය මතු වුණා. අතීන්ද්‍රිය ඥානය සදහම් මැස කියන එක මතු වුණා. මතු වුණාට පස්සේ මේ ලෝකේ හැරි ලස්සනයි. හරි හොඳයි. මොනෝද මේ ප්‍රශ්න කියන්නේ? අපි හදාගත්ත දෙයක්. අපි කොටු වෙලා හිටියේ, හිර වෙලා හිටියේ. මම මෙතනින් මේ නිදහස් වෙන්න බල බල හිටියේ. දැන් හරි නිදහස්. ඒක විමර්ශනය කරන්න අහගෙන ඉන්නවා. දැන් මේක මේ තව කක් පිරිසත් අහගෙන ඉන්නේ කො මතුණාද එක්කෙනෙකුට? මතුන්නේ. ඒක බොහොම ගැඹුරු විමර්ශනයකින් බලපු කෙනෙකුටයි කොමතුවේ. දැන් බලන්න ධම්මපදයේ ගාත හැම ගාතාවකින්ම මාර්ගඵලලාභී නිර්මාණය කරනවා. ඉතින් අපි ඕක 423ක් ඔය කියන්නේ ඔය ගාත අපෝ එක එක්කෙනෙක් 423ම කියද්දි හැරි එක්කෙනෙක් මතු වෙන්න එපා. ඒක ධර්ම අවබෝධයකට එන්නේ නැහැ. ඉගෙන ගන්නවා නිසා අර සම්මර්ෂණය කිරීම කියන එක, විදර්ශනා කිරීම කියන එක කරන්නේ නැහැ. එහෙම විදර්ශනා කරයි කියලා මේ හැකියාවල් අපිට ඇති වෙන්නේ නෑ. දැන් මැච් එක දිහා බලන් හිටියා කියලා ක්‍රිකට් ගහන්න පුළුවන්කම ලැබෙනවද? ඔලිම්පික් තරගාවලිය දිහා බලන් හිටියා කියලා ඔලිම්පික් තරගාවලියේ සූරේක් වෙන්න හැකියාව තියෙනවද? ඒකට තියෙන වෙනම ක්‍රියාවලිය. ඒ නිසා ඉගෙන ගන්නවා කියන්නේ එකක්, අධ්‍යයනය කරනවා කියන්නේ තව එකක්. ඒ ඉගෙන අධ්‍යයනයේ තිර ඉගෙන ගැනීම කියලා කියන්නේ ප්‍රායෝගික ඉගෙන ගැනීමක්. ඒක අර හුදු දැනුමට සීමාවක් වන්නේ නැහැ. ඔබ ගැන පරීක්ෂාවෙන් ඉන්න, ඔබ ගැන ඔබ පරීක්ෂා කරන්න උත්සාහ කරන්න. අනිත් අය බලනකොට, හිත රිදෙනකොට, ප්‍රශ්න ඇති වෙනකොට, ගැටලු ඇති වෙනකොට, ගැටලු මැද්දට දාලා බලන්න ඔබේ මනසට. සතුටත් පරීක්ෂාවට ගන්න, දුකත් පරීක්ෂාවට ගන්න, බයත් පරීක්ෂාවට ගන්න. ඔබ තුල ඔබ නතර වෙලා සිටින්න. ඒ නතර වෙලා ඉන්න ගම ඔබේ හිතේ තියෙන තතු ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. අනුන්ගේ හිත බලන්න යන උවමනාවක් නෑ. අනුන්ගේ හිත බලන්න ගියාම හරියට නගර සභාවේ ඇට්ටරේ වගේ වෙනවා. හැම ගෙදරින්ම හම්බෙන්නේ කුණුනේ නේද? ඒ වගේ අනුන්ගේ කුණු ඔක්කොම පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ අනුන්ගේ කුණු තමන් දාගෙන නිකන් නැහෙන්න ඕනේ. ඔහේ විකුණු ඔහේ තියාගන්න, මගේ කුණු මන් තියාගන්න කියලා අනුන්ගේ කුණු බලන්න ඕනේ. තමන්ගේ හිත පිරිසිදු කර ගැනීම තමන් කරන්නේ. ඒ හොඳටම ඇති. ගැටලු තියනවා ඉදිරිපත් කරන්න. ධර්ම අවබෝධය කරගත්ත කෙනෙකුට තියෙනවා සමාධිය සංයෝජන තුනක් දුරු කරගත්ත සමාධිය. ඊට පස්සේ සබදා අමිකේනන් තවත් සංයෝජන කීපයක් අඩු වෙනවා. අනාගාමි කෙනාට තවත් සංයෝජන කීපයක් අඩු වෙනවා. අරියත් කෙනාට සංයෝජන 10ම අඩු වෙනවා. ඉතින් ලොකු සංයෝජන ගොඩාක් අඩු වෙච්ච එකක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. මුල් අවබෝධයක් තියෙන කෙනෙක්ගේ බලාපොරොත්තු වෙන සංයෝජන තුනක් ප්‍රහාණය වෙන සමාධිය පමණයි. ඒක හැම මොහොතකම පවතිනවා. ඒක පවත්ව ගන්නත් පුළුවන් පවතිනවා. ඒ සමාධිය වැඩි වීමෙන් තමයි අනිත් සංයෝජන ප්‍රහාණය වෙන්නේ. සමාධි භාවනා ඇති වෙන මොනවද? සම්මා සමාධි භාවනා, ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනාව පටන් ගන්න. එතකොට ඒක සංස්කාරක භාවනාවක් නෙමෙයි, මමේ භාවනාවක් නෙමෙයි. මමය තියාගෙන නේද, මමත්වයේ තියාගෙන කරන භාවනාව නෙමෙයි. මමය කියන වචන ඉගෙන ගත්තේ මම ඕස්ට්‍රේලියාවේ. එතන මෙහෙදී මමයා කියලා පාවිච්චි කරන්නේ මගෙන් කියන අදට මේ මමයා අයින් කරගන්නේ කොහොමද කියලා. මම මමයා කියන්නේ මමයි කියලා කියනවා නෑ. ඉතින් මේ මමයා කියන්නේ මේ මමත්වයට. එක කැමති කෙනා වැඩුවොත් අනිත් සංයෝජන දුර වෙලා දුර වෙලා දුර වෙලා ප්‍රහීන වෙලාම යනවා. ඒ කියන්නේ ඕදෝද මඩේ දානවා වගේ ආයි මේ බාහිර දේවල් වලට මේ තමන්ගේ අවධානය යොමු කරලා ඒව පිළිබඳව සිතුම් කිතුම් පැතුම් කිරීම කරන්න යන්නේ නැතුව සම්පූර්ණ ලෝකෝත්තර ධර්මේ කරාම සිත යොමු කරගත්ත කෙනෙක්. ආයි වෙන දෙයක් ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙක් වෙන්න බෑ. එහෙම වුණොත් එහෙම වැඩෙන්නේ නෑනේ. දැන් ඔය ශාකා මහ උපාසිකාව සෝවාන් වෙලා හිටියා. නමුත් ඉතින් එහාට එතුමේ දියුණුවුනේ නැහැ. ඇයි? දරුවෝ ගැන කල්පනා කරන්න ඕන නේද? දානමානාදී කටයුතු කරන ඒව ගැන කල්පනා කරන්න ඕන. තම ස්වාමීක ඉන්න එයා ගැන බලන්න ඕන. රාජකාරි ගොඩක් තිබුණා. එතකොට එයාට ඒ තිබුණු සමාධිය තියෙනවා. අපිට දෙයින් එහාට දෙයක් කරගන්න පුළුවන් කම ලැබුණේ නැහැ. ඒක ඒක කමන්නේ නැහැ ඉතින්. එහෙට බුදුහාමුදුරු මුකුත් කියන්න යන්නේ නැහැ. මොකද ඒ රාජකාරී ඒ පැත්තෙන් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ කටයුතු කරන් තව කවුද ඉන්නේ? කෙනෙක් ඉන්නත් එපා නේද? නමුත් එතුමිය ප්‍රශංසනීය කෙනෙක්. මොකද හේතුව සෝහා එච්ච කෙනෙක්. කොයි කාලෙද සෝහාන් වෙලා තියෙන්නේ? අවුරුදු 7 තමන්ගේ 100ත් එක්ක ඇවිල්ලා ඈ නිකම් බුදුහාමුදුර එනවා කියන ආරංචියට ඇවිල්ලා අහද්දි ධර්ම අවබෝධය කරගන්නේ. දැන් ඉතින් මේ අත්තන්ට හැටේ විද්‍යාවනේ කියන්නේ බෑ කියන්නේ මෙතන අවබෝධය තියෙන කිරිස් ඉන්නවා. ඒ අවබෝධය තියෙන කිරිස් ඉන්නෝ. ඒ ඇයට ඇත්තන්ට දැන් මදි වෙලා තියෙන්නේ. මීට වඩා අපිට මේ ඕන, يعني සකුදාගාමි වෙන්න ඕන, අනාගාමි වෙන්න ඕන, අරිහත් වෙන්න ඕන. හැබැයි අර කර්තව්‍ය ටික ඔක්කොම අහක දාන්න කිව්වොත් බෑ බෑ ඒවනම් බෑ. ඒවත් කරලා නේද? ලොකු පුතාගේ මඟුලක් කරලා, පොඩි දුවාගේ මඟුලක් කරලා ඈ ඔක්කොම මඟුලුත් කරගන්න ගමන් මේකත් කරගන්න ඕන. එහෙම කරන්න බෑ.
එහෙමනම් ඒවෙන් අයින් කළා සම්පූර්ණයෙන්ම තමන්ගේ අවධානය ධර්මයේ සඳහාම
යොමු වෙනවා.
ආන්න ඒකයි ඔය රහත් තන් වහන්සේලා වගේ වෙනකොට අනිවාර්යෙන් මහාන වෙනවයි කියන්නේ. කතාව ඒක එක්ක මහාන කෙනෙක් වාගේ පරිසරයක් හරි හදා ගන්නවා යා. අල්හම්දුලිල්ලා. මේ මහානකම කියන එක සලකන්නේ ඇඳුමෙන්ම නෙමෙයි. කෙනෙක් රහත් වෙන්න පුළුවන්. නමුත් එයාට අනෙකුත් කාර්යයන් තුළ විසීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයා සම්පූර්ණ කැපවීම කෙනෙක් බවට පත් වෙනවා ඒ පිළිබඳව. ධර්මයේ සුවය සඳහාම ධර්මයේ පිළිබඳවම කල්පනා කරගෙන ධර්මයේම සිත පිහිටුවාගෙන ධර්මයේ තුළම රැකවරණය සාදාගෙන ධර්මයේම පිහිට කරගෙන ජීවත් වෙනවා. නමුත් ඔබ පිහිට කරගන්නේ එක නෙමෙයි නෙමෙයි. කර්මයෙන් පිහිට කරගෙන කර්මයෙන්ම ඥාතිය කරගෙන කර්මයෙන්ම හිතවතා මිත්‍රයා ඥාති කරගෙන මේ කර්මයක පැටලිලා ඉන්නවා. ඒ කර්මයෙන් නිදහස් වෙලා ධර්මයේ පිහිටන කෙනෙක් වෙන්න ඕන. ධර්මයේම ඥාතිත්වය ධර්මයේම මිත්‍රත්වය පිහිටනවා. සංස්කාරයක් අල්ලගත්ත ස්වභාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ. සියලු සංස්කාරකයන්ගේ සංසිඳීම. ඒ ඔබ මේක වැඩි ඔළුවට ඉන්ද්‍රයන් වලින් ගන්න උත්සාහ කරන්නත් එපා. ගන්න උත්සාහ කරොත් ඔබට තේරෙන්නේ නැතුව යනවා. මමත් මේක වැඩි ඉන්ද්‍රයන්ට බර කළා මේක කියන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ගියොත් එහෙම මගේ මොළේ අප්ෂට් යනවා. මේක ඉන්ද්‍රයන් වලට දාලා කියන්න බැරි කතන්දරයක්. වැඩි නෙමේ පින්නතුනේ අඹගෙඩියක රහ කියන්න පුළුවන්ද කියන්නකො. ඔබේ ගෙදර තියෙන අඹගහේ ගෙඩියක තියෙන රහ පුළුවන් නම් මෙතන ඇවිල්ලා අපිට කියන්න. විග්‍රහ කරන්න පුළුවන්ද? විග්‍රහ කරන්න බෑ. එහෙම දෙයක් නෙමෙයි. දැනෙන දෙයක් කොහොමද විග්‍රහ කරන්නේ? ඒක දැනීමෙන්ම අඳුන ගන්න ඕන. තේන තමන්ගේ හිතේ සන්තෝෂයක් සතුටක් ඇති වෙන. ඒ සතුට කොහොමද තව කෙනෙකුට විග්‍රහ කරන්නේ? සබල ඒක පැහැදිලි කරන්න බෑ. ඒක සංවේදීවම අඳුන ගන්න ඕන කෙනෙක්. දැන් උගන්වන්න බලන්න මේ මෞපියෝ වෙච්ච අය ඉන්නෝ. මෞපියෝ වෙච්ච නැති කෙනෙකුට මෞ සෙනෙහස කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා පුළුවන් පාඩමකින් කියන්න බලන්න. ඒක කියන්න බෑ. ඒක ඒගොල්ලෝ දැනගන්නේ මමත් උන දවසේ. පී උන දවසේ තමයි ඔය දෙයි මොකද්ද කියන ගන්න. අනිත් කිසි කෙනෙක් ඒක අඳුරන්නේ නැහැ. ඒ වගේ දහම කියන්නේ ඒකයි. එක අවබෝධය තුළ පහළ වෙද්දී තමන්ට තේරෙන දෙයක් මිස ඒක කියාදෙන්න එහෙම ලේසි පහසු කාර්යයක් නෙමෙයි. තවන් අවබෝධය කරා ගමන් කරන්න ඕනේ. ඒක කියාදෙන්න බෑ. සරලයි. යමක් දුක නම් අතහරින්න. යමක් අනාත්ම නම් අතහරින්න. යමක් අනිත්‍ය නම් අතහරින්න. යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් අතහරින්න. චතුරාර්ය සත්‍ය අතහරින්න. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අතහරින්න. අවසානයේ බුදුහාමුදුරුවෝ අතහරින්න ඔබට ඔබත් අතහරින්න වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය අතහරින්නත් තියෙන අල්ලගන්න. චතුරාර්ය සත්‍ය දේන අතහරින්නද අල්ලගන්නද? පටිච්චසමුප්පාදේ අතහරින්නද තියෙන අල්ලගන්නද? මේගොල්ලෝ දැන් කොස්ස අල්ලගෙන ඉන්නේ. දැන් කොස්ස අතහරින්නේ නැහැ. දැන් අතු ගන්න දෙනවනේ කොස්ස. දැන් ඔය පටිච්චසමුප්පාදය, ආර්ය අෂ්ටාංග මාර්ගය, චතුරාර්ය සත්‍ය දුන්නේ කොස්ස. මේක අතු ගාලා දාන දෙයක්. දැන් මේගොල්ලෝ කොස්ස අතහරින්නේ නැහැ. දැන් කොස්ස සංස්කාරයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා හැමෝම දැන් කොහු කරේ තියාගෙන ඉන්නේ? ඒ කියන්නේ අතහරින්න දීපු ධර්මය ඔක්කොම කරේ තියාගෙන. සියලු මාගම් වල ඇයට සිද්ධ වෙලා තියෙන ප්‍රශ්නේ මොකද? අතහරින්න දුන්න දේවල් අල්ලගෙන ඉන්නවා. මෛත්‍රිය ඇති කරගන්න දීපු ධර්මය වෛරය ඇති කරගන්න භාවිතා කරනවා. අතහරින්න දීපු ධර්මය තුළින් අල්ලා ගැනීම සිද්ධ කරනවා. අපේ ඇයට ගොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අතහරින්න කියලා හපෝ බෑ එහෙමකෝ. ඊ අපේ ආගමනේ එකක් හරින්න බෑ. ඒ දානේ අතහරින්න කිව්වොත් හෝ බෑ, දානේ අතහරින්න බෑ. සීලය අතහරින්න කිව්වොත් හවෝ සීලය අතහරලා හරිනවා. භාවනාව අතහරින්න කිව්වොත් අකුයි බෑ, භාවනාව අතහරින්න බෑ. ආන්න ඒ කියන්නේ ඒ ඇත්ත සියලු සංස්කාරකයන්ගේ අනිත්‍ය තාම දැකලා නැහැ. යම් යම් සංස්කාරකයන් වල ඕන් බැඳී සිටිනවා. අර වක්කලේ හාමුදුරුව ඔක්කොම අතහැරලා බුදුහාමුදුරුව දිහා බලන් හිටියා. අවසානයේ බුදුහාමුදුරුව මොකද දුන්නු පාඩම? ඔබ බුදුහාමුදුරුවත් අතහරින්න ඕනේ නිවන් දකින්න නම්. බුදුහාමුදුරුවත් අතහරින්න ඕනේ නිවන් දකින්න. බුදුහාමුදුරුව අතහරින්න ඕනේ කියලා කියන්නේ මේ අපි මල් පහන් පූජා කරන්නේ නැහැ, වන්දනා කරන්නේ නැහැ, ගරු කරන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒක පරමාර්ථයක්. අපි මනසින් සංස්කාරක වශයෙන් තබා ගන්නේ නැති, සංඥා වශයෙන් තබා ගන්න නැති අධහැරීම. දැන් අපි මොනවද කරන්න ඕනේ? පුළුවන් තරම් නිවැරදි වෙන්න ඕනේ, පුළුවන් තරම් විවෘත වෙන්න ඕනේ, පුළුවන් තරම් සත්‍යවාදී වෙන්න ඕනේ, පුළුවන් තරම් යථාර්ථවාදී වෙන්න ඕනේ, පුළුවන් තරම් නිදහස් වෙන්න ඕනේ, පුළුවන් තරම් විවෘතව සිතින් නොවන විවෘතව තියෙනකොට ඔබට ආйти දේ ඉතුරු වෙද්දී අනිත් දේවල් ඔබට සියල්ලම අහිමි වෙයි. දැන් බලන්න වෙස්සන්තර රජුරු කාටවත් මේ බාන්න ගෙනියන්න කිව්වේ නැහැ. වෙස්සන්තර රජුරු කමේ දොරවල් අරලා දාපේකු විතරයි. මිනිස්සු කනලා හම්බියා. අනබෙරයක් යවුවා කියලා කියනවා. මම දන්නේ, මම හිතන්නේ වෙස්සන්තර රජුරු දොරවල් අරලා දැම්ම විතරයි. ආව ඔව් කැමති කෙනෙකුට ඕනනම් ගෙනියන්න පුළුවන්, නැත්නම් නිකන් ඉන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මිනිස්සු ඔක්කොම දින දේවල් උළුස්සක් ගලවගෙන ගියා. ඉඩ දුන්නොත් එහෙම කරනවද නැද්ද? මේ පන්සලේ හැරේ වේවා ගේට් ඔක්කොම අරලා දාලා මේක කරලා කැමති කෙනෙකුට කැමති දෙයක් ගෙනියන්න කිව්වොත් එහෙම මොකද කරන්නේ? උළුස්සයි දොයි ගලවන් යනවා. නමුත් මේ ගනුදෙනුව, මේ අතහැරීම අපි කරන්නේ පුජ්‍යලයකට නෙමේ, විශ්වයට, ස්වභාව ධර්මයට. ස්වභාව ධර්මයටයි විවෘත වෙන්නේ. ඔබ පුජ්‍යලයන්ට විවෘත වෙන්න යන්න එපා. දැන් අර බං කියවනේ පුළුවන් තරම් විවෘත වෙන්න, පුළුවන් තරම් සත්‍යවාදී වෙන්න, පුළුවන් තරම් යථාර්ථවාදී වෙන්න කියලා. මේ ලෝකේ ඉන්න හොරුන්ට, මංගොල්ලකාරයන්ට සත්‍යවාදී වෙන්න යන්න එපා, යථාර්ථවාදී වෙන්න යන්න එපා, විවෘත වෙන්න යන්න එපා. එහෙම කිව්වොත් එහෙම ඉවරයි. මේ ඒක ඒ කතා කරේ විශ්වයට ඔබ ස්වභාව ධර්මයට විවෘත වෙන්න කියන කතාව. ස්වභාව ධර්මයට සත්‍යවාදී වෙන්න. පුඤ්ජලයන්ට සත්‍යවාදී වෙන්න විවෘත වෙන්න කියොත් එහෙම ඉවරයි. ඔබට ඔබ සත්‍යවාදී වෙන්න, ඔබට ඔබ යථාර්ථවාදී වෙන්න, ඔබට ඔබ විවෘත කෙනෙක් බවට පත් වෙන්න. විවෘතව තමන්ගේ මනස තමන් හරි දේ හරි විදියට, වැරදි දේ වැරදි විදියට, කළ යුත්ත කළ යුතු විදියට, නොකළ යුත්ත නොකළ යුතු විදියට හඳුනා ගන්න කෙනෙක් බවට පත් වෙන්න. ඊට පස්සේ කවුරුනේ, ඊට පස්සේ ප්‍රශ්නේ.
ගැටලුවක් තිබුණොත් නේද විසඳුමක් අවශ්‍ය කරන්නේ? ගැටලු නැත්නම් විසඳුම් අවශ්‍ය කරනවද? ඔබේ වන දෙයකට නේද ඔබ රක්ෂණයක් ගන්නෙ? ඔබ වටපිටාවේ තියෙන වාහන වලට රක්ෂණය ගන්නවද? අසල්වාසීන්ගේ වාහන වලට ඔබ විසඳුමක් සොයන්නේ ඔබගේ වන දෙයට. එම්නා ඔබගේ දෙය කියලා දෙයක් නැහැ කියලා තේරුම් ගත්තොත් එහෙම විසඳුමක් හොයන්නේ නැහැ, විසඳුමක් නැහැ, විසඳුමක් කියලා එකක් නැහැ. විසඳුමක් අවශ්‍ය වන්නේ නැහැ. සෑම විසඳුමක්ම තමයි ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙන්නේ. ප්‍රශ්න විසඳුමක් බවට පත් වෙන විසඳුම ආයි ප්‍රශ්න බවට පත් වෙනවා. ඕක තමයි හැමදාම කරකෙන්නේ. ලෝකය නිවැරදි කරන්න යන තැන තමයි ලෝකේ වැරදි නැති වෙන්නේ, ප්‍රශ්න ඇති වෙන්නේ. ගෙදර කලකෝලහල ඇති වෙන්නේ වැඩිපුරම ඇයි? නිවැරදි වෙන්න යන තැන. මම හරි. ඔබ වැරදිකාරයෙක් වෙන්නත් එපා, නිවැරදිකරුවෙක් වෙන්නත් එපා. ඔබ තුල ඔබ ජීවත් වන ලෝකයට ඔබ කිසිවෙකු නොවෙන්න. තමාටද තමන් කිසිවෙකු නොවෙන්න. කිසිවෙකු නොවූ තැන මේ ලෝකේ තියෙන ප්‍රශ්න සියල්ලම අවසන්. කිසිවෙකු වෙන්නට යන තැනයි. දැන් හරි කෙනෙක් වෙන්න යනවනේ මම හරි. ඉතින් ඒක යම් කෙනෙක්නේ නේද? හරි කෙනා වෙන්න යනවා. හරි කෙනා වෙන්න ගිහිල්ලා අවසානයේ බලනකොට හැමෝගෙම වැරදි කෙනා බවට තමන් පත් වෙලා. මම මේ හරි කෙනා වෙන්නයි ගියේ, නැත්නම් මම මේ උදව් කරන්නයි ගියේ, මම මේ යහපතක් වෙන්නයි කරා ගියේ. නමුත් මේගොල්ලෝ මෙන්න බලන්න මම තමයි වැරදි කාර්යය කළා තියෙන්නේ කියලා ඒ කියන්නේ. නේ මම නම් හිතන්නේ මේ ඔබ මාව හරි කියලා හිතුවත් ඔබ මාව වැරදි කියලා හිතුවත් ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි, ඔක ඔබේ ප්‍රශ්නයක්. ඒක ඔබේ ප්‍රශ්නයක්, ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඕනම දෙයක් ඕනම කෙනෙකුට ඕනම වෙලාවක නිවැරදි කියලා කල්පනා කිරීමේ හැකියාව තියෙනවා. ඕනම දෙයක් ඕනම වෙලාවක වැරදි කියලා කල්පනා කිරීමේ හැකියාව තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ වැරදි කියලා යම් යම් අය හොයන කට්ටිය මාර වැරදි හොයාගන්නේ. ඒගොල්ලෝ කියනවා බුදුහාමුදුරු උරුමස් කාලා තියෙනවායි කියලා. එහේ ඊළඟට වැරදි කියලා කල්පනා කරනවා. ඒක දැන් බලන්න මෙච්චර විබුද්ධ කාලෙම නැති ප්‍රශ්නයක් අවසානෙට දානවා බුදුහාමුදුරන්ට. දැන් එච්චර කාලයක් මෙහෙම උරුමස් කෑවයි කියන කතාව නෑ. මේ කිරුණම් පාන දවසේම තමයි මේක දාන්නේ ඒකට. ඒක එහෙම කෑවයි කියලා ඒක මහා නීච තත්වයකට පත් කළ නැත්ත කතාවම දන්න විදියට නම් ඒ චුම්බ සූකර කියන කෙනා තවත් පුරාවෘතවල තියෙන කතාව තමයි හොඳ. සද්ධාවන්ත පුජ්‍යලයෙක් ඔහු හරියට දාන දුන්නා. බ්‍රාහ්මණ වංශිකයෝ Hindu ටික එකතු වෙලා ඒකේ ජරමරයක් ඇති කළා. උන්වහන්සේට අසනීප තත්ත්වයක් තිබුණා. මේ අතිසාරය කියන තත්ත්වය. ඒකට දැම්මා මේක වැඩි වෙන්න බේතක්. දැම්ම ගමන් අරකින් උස්සන්න වුණා. උස්සන්න වුණාට පස්සේ බලන්න බුදු කෙනෙකුට තිබුණු සැලකිල්ල. දැන් ඔබ අපි හරි දානට ගෙදර වඩම්මවා ගත්තොත් හරි මොකක් හරි එහෙම වුණොත් අනිවාර්යෙන් පන්සලට හරි යන දිහාවකට හරි ඇරලවන්න හරි තව කවුරු හරි කෙනෙකු ආහනයක් හරි නැත්නම් පයින් හරි එනවනේ මිනිස්සෙක් එකනේ තියෙන ආචාර ධර්ම ක්‍රමපද්ධතිය. මේක එහෙම කවුරුත් ගිහිල්ලත් නැහැ. ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරුවෝ විතරයි. ඒ උපවර්තන ශාල උද්‍යානෙ ඉතින් ඒ අසල මේ වතුර ටිකක් බොන්න අර කුඩා නදීනේ පොඩි නදියක් තිබුණා තියෙනවා. ඒ නදී වතුර ටිකක් ගේන්න යතාමත් ඒ නදියේ තියෙනවා. ඉතින් කරත්ත පාරවල් ගිහිල්ලා ඔක මඩ වෙලා තිබ්බා. කීපසරයක් වතුර ගේන්න ගියා. වතුර ටික කියන වැඩි බෙහෙතක් නෙමෙයි වතුර ටිකක් කියන ප්‍රශ්නේ. එකක් බුදුරජාණන් වහන්සේගේ රුචිකත්වය තනිව සහ විවේකීව වාසය කිරීම. අනිත් එක මම අහන්නේ එහෙම වයෝවෘත කාලෙකදී ඊට වැඩියේ රජවරු හිටියනම් සිටවරු හිටියනම් බුද්ධිමත් පිරිසු හිටියනම් බුදුහාමුදුරන්ට ආදරයක් කරුණාවක් තිබ්බනම් බුදුහාමුදුර කරත්තෙන් යන්නේ නැත්තම් නුදුරකින් හරි යවන්න තිබ්බ කරත්තයක් නේද? තිරික්කලයක් හරි. එහෙම කරනවනේ අපි නම් අපේ හිට ආනන්ද මෛත්‍රී නායක හාමුදුරන්ට එහෙම වහන්සේට සමහර ව්‍යාපාරිකයෝ ඒගොල්ලන්ගෙන් රියදුරාලා දාලා ඒගොල්ලන්ගේ වාහන දාලා උන්වහන්සේට වාහනයක් නතර කරලා තියෙනවා ඉස්සරහින් ඈතේ. උන්වහන්සේට ඕන වෙලාවක ඕන දිහාවක නැගලා මේක යන්න. අපි ලයිසන් ඉන්ෂුරන්ස් බලා ගන්නම්, තෙල් ගහන්න, ඩ්‍රයිවර් කුලිය ඔක්කොම ගෙවන්න. වහන්සේ මේක නැගලා යන්න එච්චරයි. එහෙම සැලකුවද බලන්නේ එහෙම දෙයක්වත් තිබිලා නෑ ඒක. එතකොට ඒ කාලේ එනිසා ඒ කාලේ හිටපු ඒ පුජ්‍යලයන්ගේ යම් යම් දුර්වලතා ප්‍රශ්නකුත් එතන තියෙනවා. සැලකුම් පද්ධතියක් කරන්න තිබ්බ දෙන්න තිබ්බා. ඒ නිසා වෙනතුනේ අපි මේ ධර්මයේ දිහා මීට වඩා හොඳින් බලන්න ඕන. නැත්නම් ඉතින් අර වරදක් බලන්න ගියොත් ඕනම දෙයක ඉතින් වරදක් කියලා දකින්න පුළුවන් වෙයි. සිද්ධාර්ථ කුමාරයා මේ පොඩි ළමයා දාලා ගියා. ඒක වරදක්. මේ කියන්න පුළුවන්. එහෙනම් දාලා යමක් වෙලා නැහැ. ඉතින් මොනවා හරි දෙයක් ඒක වරදක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. දැන් ඉන්දියාවේ Hindu අය බුදුහාමුදුරු බාර ගන්න නැති බුදුහාමුදුරු උරුමස් නැවයි කියන ප්‍රශ්න නිසාලු. ඊළඟට සෞදි අරාබිය වගේ මුස්ලිම් ජාතිකයෝ බුද්ධාගම බාර ගන්න නැහැ කියන්නේ බුදුහාමුදුරු මලාම පුච්චන්න කියනවායි කියලා ශරීර. මම අහුවා මොකද කියලා, මේ ඔයගොල්ලන්ගේ ආගමේ මලාම පුච්චනවා ශරීරය. ඒක හොඳ නෑලු. ඒක නිසා බුද්ධාගම වැඩන්නේ. ඒක හරි පාපයක්ලු. දැන් බලන්නනේ මහ විකාරනේ. ඉතින් මොලේ මොක පොතර තියාගෙන කතා කරනවද කියලා හිතා ගන්න අමාරුයි. එක තමයි ලෝකෙ හැටි. මොනම දෙයක් හරි කියලා හිතුවාම ඒක හරි, වැරදි කියලා හිතුවාම වැරදි. ඉතින් ලෝකේ සම්මත හරි වැරදි දෙක කියලා කියන්නේ අඳබාල මෝඩ මිනිස්සුන්ගේ වැඩක් වැඩපිළිවෙලක් ඒක. එනිසා නිරන්තරයෙන්ම බුදුහාමුදුරු චේතනාත්මක ජීවිතය අඳුන ගන්න මතක් කරේ. එනිසා ඔබට අවකාශය ලැබිලා තියෙනවා ධර්මය අවබෝධ කරගන්න. ඔබේ අත්හැරීම ඔබ දිගටම පුරුදු කරගෙන යන්න. මේ අධ්‍යාත්මික ලෝභ ද්වේෂ මෝහ අත්හැරීම සිද්ධ කරන්න. මනස අත්හැරීම කරන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් හැම මොහොතකින්ම නිදහස් වෙවි යන්න. සියල්ලම නිදහස් කරන්න.
තමන්ගේ මනසේ හිස් බවක් ඇති කරගන්න ඕන. කිසිවෙකු මෙහි නොපවතිනවා කියන දර්ශනේ හිස් බවක් ඇති කරගන්න ඕන. මෙතන සත්වයේ කුඤ්ජලයේ ආත්මයක් දැන් මා ළඟ ඉතුරු නැත කියන අවබෝධය ඇති වෙන තුරුම එයත් හැරීම පූර්ණත්වයට පත් කරන්න ඕන. ඊට පස්සේ අර වීදුරු ගලකට මැණිකයි කියලා නැවටි සිටපු කෙනා වීදුරු ගලක් බවම මේක තේරුම් ගත් සැනින්ම එහි තියෙන ආශාව සහ වටිනාකම සියල්ල අත්හරිනවා වගේ. නොතරයි ටිකට් එක වටිනාකමක් ඇතේයි සිතාගෙන සිටු කෙනා මෙහි වටිනාකමක් නැතේයි දැනගත් සැනින්ම එය අත්හරිනවා වගේ තමන්ගේ හිතට ලොකු බරක් වතුඹුරු දෙයක් දැන් නිදහස් වෙනවා. ඊට පස්සේ තමයි කියන්නේ හිසේ තිබුණු බර මල්ල මිමින් තිබ්බා. අඳුරේ හිටපු කෙනෙකුට ආලෝකයක් පහනක් දැල්වුවා වාගේ. මම් මුලාවෙකුට මග කියා දුන්නා වාගේ. වසාති වූ දෙයක් විවෘත කර පෙන්වාසේ මගේ හිත නිවැරදි වුණා, නිදහස් වුණා ස්වාමී කියලා කියන්නේ ඒකටයි. මනසින් අතහරින්න කිසිවක් අල්ලා නොගන්න. ඊට වඩා සරල කරන්න පුළුවන් කම නෑ. ඒ සරලව කරන්න මේ දේශනා ගැඹුරින් සම්මර්ෂණය කරන්න විමර්ශන ඥානයකින් තොරව නම් ධර්ම අවබෝධය වෙන්නේ නෑ. ගැඹුරින් නුවණින් විශ්ලේෂණාත්මකව ධර්මය අහන්න එවිට ඔබට තේරෙයි මේ අපි අනුන්ගේ ඉඩමක අඩදාගෙන මගේ මගේ මම මම කියන පිස්සු කතාව මොකද්ද කියන එක. ඒ නිසා බුදුහාමුදුරුවෝ සබ්බේ පුතඤ්ජනා උම්මතක සෑම පුතඤ්ජනෙක්ම ගෞරවනීය පිස්සෙක්. හැමදෙනාටම දෙවන් සරණයි.